සමින්දේ විදිරමන්තිතුමා ඔබතුමාගේ ප්‍රශ්නය කියන්නේ.
ගරු කථානායකතුමනි ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම පිළිබඳව. ගරු කථානායකතුමනි ස්ථාරණීය කුෂිනම යටතේ වරප්‍රසාද කරුණ සම්බන්ධව දැනුවත් වීම. ගරු කථානායකතුමනි 2023 11 10 වෙනි පාර්ලිමේන්තුවේ කතික ලයිස්ට් වල දාලා මා විසින් ගන්න ලබන කරුණා හේතු නැතුව තත්ත්වයට මැදිහත් වීමෙන් ගරු අනුරාධපුර ජයරත්න මෙතනදී මා සම්බන්ධව අධිකරණ ක්‍රියාත්මක වන නන්තරතුර ඇතුළත් ලිපියක් සභාවට ඉදිරිපත් කිරීම කියන කාරණේ යටතේ ගරු කථානායකතුමනි මේ මොහොතේ මේ වෙලාවේ පාර්ලිමේන්තුව තුළ මගේ ඇසිරීම මගේ කතාබහ දැඩි ලෙස ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනා දෝෂාරෝපණයට ලක් කළා. ඒ සියලු වගකීම මම ගරු කථානායකතුමනත් මේ පාර්ලිමේන්තුවටත් පවරනවා. ඒ එසේ මට චෝදනා කරන්න එසේ මට හැසිරෙන්න සිද්ධ වුණේ ගරු කථානායකතුමනි ඔබතුමා ඇතුළු මේ පාර්ලිමේන්තුව කියන කාරණේ මම මුලින්ම සඳහන් කළා. ගරු කථානායකතුමනි ඔබතුමා දන්නවා 8 වෙනි පාර්ලිමේන්තුවේ නියෝජනය වෙච්ච මන්ත්‍රීවරයෙක් හැටියට එදා ඒ ආණ්ඩුව නියෝජනය වෙච්ච මන්ත්‍රීවරයා මම. ඒ 8 වෙනි පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රශ්න අහපු මන්ත්‍රීවරයා මම. ඒ සුවිශේෂී වුණේ ගරු කථානායකතුමනි ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරේ කාණ්ඩුවෙන් වැඩිම ප්‍රශ්න අහපු මන්ත්‍රීවරයා හැටියට වුණා. හැබැයි එදා අපේ බුද්ධිකපතින මන්ත්‍රීවරයා ඇමති වෙච්ච නිසා මම මේ කාරණේ කියව දිගටම 8 වෙනි පාර්ලිමේන්තුවේ ඉඳන් මම මගේ පාර්ලිමේන්තු කාර්යභාරය හරියට ඉස්සිත ගරු කථානායකව මම මේ කියන්න හදන්නේ ඔබතුමාට ප්‍රවරු වගකීම ඒ කියන්නේ චෝදනා කරා මේකේ වගකීම ඔබතුමාත් පාර්ලිමේන්තුවත් බාරගන්නේ කියලා ඒ චෝදනාව සාධාරණ කරන්න තමයි මම මේ පසුගිය අතීතයේ ඔබතුමාට කියන්න උත්සාහ කරන්නේ ගරු කථානායකතුමනි 9 වෙනි පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවක මට සිද්ධ වෙන හිරියර අපහසුතා සහ නීති අනුකූල නොවන කටයුතු මම ඔබතුමා හමුවේ පෙන්වා දීලා තිබෙනවා. ඒ සඳහා මම පළවෙනිම 2021 දෙවැනි මාසේ 9 හැන්සාඩ් එකේ පිටු අංක 941 ඔබතුමාගෙන් මම කියන ගරු කථානායකතුමනි පක්ෂනායක රැස්වීමේදී ගන්නා තීන්දුව අපි අභියෝග ලක් කරන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තු සම්පදාය අනුව අයවැය විවාදයේ පැවති කාලය තුළ අහන ප්‍රශ්න ප්‍රමාණවත් යම් වෙනසක් කළා. දිගින් දිගටම එම කාරණය හදනවා නම් අපිට ඒ පිළිබඳව කනගාටු දක්වනවා. මොකද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රණ දැඩි වශයෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් අපට අහන්න ප්‍රශ්න තියෙනවා. ආණ්ඩු කරන දේවල් හැටියට ආණ්ඩුව කරන අවශ්‍යතාවය විතර වැඩි වශයෙන් ඒ ප්‍රශ්න අහන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු. ඒ නිසා ඒ ප්‍රශ්න අපට අහන්න දෙන්න කියන ඉල්ලීම ගරු කථානායකතුමනි මේ හැන්සාඩ් එකේ. එතකොට ඊළඟ 22:06:09 වෙනි දින මේක ඉතාමත් වැදගත් ගරු කථානායකතුමනි සමා වෙන්න 22:05:18 ප්‍රශ්න ඇසීම සඳහා කරන්නා වූ බාධාව කරන්නා වූ නීතියානුකූල නොවන කටයුත්ත මේකේ පිටුවේ මම කියවන්නේ නෑ ගරු කථානායකතුමනි ඔබතුමාට මම මුලසුන හැටියට පිටු අංක 122 කියලා දීලා දෙන ගරු කථානායකතුමනි ඊළඟට 2022 ජූලි 9 වෙනි බ්‍රහස්පතින්දා මේකේ පිටුව ගරු කථානායකතුමනි 409 මේක ඉතා වැදගත් ගරු කථානායකතුමනි මේක පොඩි කාරණයක් මම කියවන්න ගරු කථානායකතුමනි විශේෂයෙන්ම නෑ මේකත් මේ බාධා කිරීමක් සහ නීති අනුකූල නොවන විදිහේ බලපෑමක් හිරියරයක් සහ යම් නිලධාරීන් වෙන බව ඔබතුමාට කටයුතු කරේ ඉඳන් දැන් හැන්සාඩ් තුනක් මම පෙන්වුවා. ඊළඟ ගරු කථානායකමනි 2023 සැප්තැම්බර් 7 වෙනි දින බ්‍රහස්පතින්දා. මේක තමයි වැදගත් ගරු කථානායකතුනේ මේකේ මේ හැන්සාඩ් එකේ මම මගේ කතාව පොඩ්ඩක් කියවන්න ගරු කථානායකතුමනි. කතික ලැයිස්තුව පිළිබඳව මම කතා කරන්නේ ගරු කථානායකට ඔබතුමා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තම උදේවරු අපිට කතා කරන එක නතර කරනවා. ඒ කියන්නේ ප්‍රශ්න අහන්න දෙන්නේ නැහැ. ඔබතුමා නෙවෙයි. අපි කතා කරද්දී ඔබතුමාට කුප්පනවා. එතකොට ඔබතුමා අප වාඩි කරවනවා. ඒක සමාන නිලධාරියුත් සම්බන්ධයි. එතකොට ගරු කථානායකතුමනි ඔබතුමාට මේ කාරණා කියන්නේ මේවා හොයලා බලලා මේ පිළිබඳව ගරු මන්ත්‍රීවරයාට යම් සාධාරණයක් කරන්න කියන කාරණේ. ඒකත් මම ඔබතුමාට කියවනවා. මම මේ හැන්සාඩ් කීපයයි කියන 9ක් ගෙනත් තියෙනවා. මම තව කෝර ගෙනාවේ නැහැ. ඊළඟ ගරු කථානායකතුමනි 2023 සැප්තැම්බර් 8 වෙනි සිකුරාද. ඉතා වැදගත් ගරු කථානායකතුමනි මේකෙත් මේ සඳහන් වෙන්නේ විශේෂ ගරු කථානායකතුමනි මේක මම පසුව ගන්න මේකේ පිටුව 21:49 මේ පාර්ලිමේන්තුව තුළ ටේබල් ඔෆ් ඉස්සරහට තමයි අපි ප්‍රශ්න දෙන්නේ. ඒ ප්‍රශ්නේ වැරදි නම් ඒ ප්‍රශ්නේ දේරයක් දීලා තිබෙනවා නම් ඒ ප්‍රශ්නේ යොමු කරන්න බැරි නම් ඔබතුමාට විමසලා ඒක අදාළ න්‍යාය පත්‍රයේ ඒ ප්‍රශ්නේ යොමු කරන්න බෑ කියලා එතුමාලා අපට දන්නවා. එහෙම නැත්නම් එතුමාලා කතා කරලා අපට කියනවා. කරු මන්ත්‍රීතුමා මේක ගන්න බෑ. මේක හොඳ නෑ. මේක ගන්න බෑ. නීති අනුකූල නෑ. රීති නෑ කියන කාරණා. හැබැයි මගේ ප්‍රශ්නයක් න්‍යාය පුස්තකේ ඇතුළත් වෙනවා ඒ කිසිම කාරණයක් නොවන නිසා. හැබැයි පාලිමේන්තු ටේබල් ලොක ඉස්සකෙන් නෙමෙයි මට ලියුමක් එන්නේ එක්තරා නිලධාරියෙක්ගේ වැරදි ලියුමක් කියලා මම පාලිමේන්තුවේ කතා කරපුවම පස්සේ කියා. කරු නියත කරු කතානායකතුමනි මේ තියෙන්නේ පක්ෂ නායක රැස්වීම උතුමාමාව එක දවසක් කැඳවනවා. ඒ කැඳවලා තීන්දුවක් ගන්නවා. එහෙනම් ප්‍රශ්න වලට අපි එක දවසක් දෙනවයි කියන්නේ. එක දවසක් දෙනවා කියලා. හැබැයි දුන්නේ නැහැ කරු කතානායක. ඊළඟ කරු කතානායකතුමනි 2023 ඔක්තෝබර 3 වෙනි අඟහරුවාද මේ හැන්සාට් එකේ තියෙන කරු කතානායකනේ නියෝජ්‍ය කතානායකවරයාට මම ඉල්ල කරන පැමිණිල්ල. මගේ ප්‍රශ්න වලට බාධාවත් තියෙනවා. ප්‍රශ්න දාන්නේ නැහැ. ඒ ප්‍රශ්න දාන්නේ නැති කොරම් හෝ බලපෑමක් තියෙන කාරණේ කියන්නේ. අද එනකන් නියෝජ්‍ය කතානායකතුමත් මේකට මට උත්තරයක් දුන්නේ නැහැ කරු කතානායක. ඊළඟට මේ තියෙන නියෝජ්‍ය කාරක සභාපතිතුමාට මම කරන පැමිණිල්ල කරු කතානායකතුමනි. මේ හැන්සාට් එක 2023 ඔක්තෝබර් මාස 6 වෙනි සිකුරාදා කරු කතානායකතුමනි. මේ කියන්නේ මේ ආසන්න මාසයේ තුල විටින් විට මුලසුනට සහ මුලසුන දරන වගකිය යුතු බලධාරීන්ට චමින්ද විජේසිරිට වෙන ඒ අදත්තේ තම හිංසනයේ පීඩනය දේශපාලන පලි ගැනීම කියන කාරණේ මම පෙන්වා දීලා තියෙනවා කරු කතානායක. ඉතින් කරු කතානායකතුමනි මම ඔබතුමාට 2022 සම්පන්ද 22 වෙනිදා විච්ච සිදුවීමට මට ලැබෙන ලියුම මම මේ සභාවේ දැන ගැනීම පිණිස නැවතත් කියනවා කරු කතානායකතුමනි. වාචික පිළිතුර අපේක්ෂා කර ඉදිරිපත් කර ඇති ප්‍රශ්නය අංක 8 2023 වාචික පිළිතුර අපේක්ෂා අවශ්‍ය ඉදිරිපත් කර ඇති මේ සමග අමුණා ඇති ප්‍රශ්නය සම්බන්ධවයි.
මන්ත්‍රීතුමා ඒක මට බාර දීලා තියෙනවා ඔබතුමා.
මට මගේ අවස්ථා මගේ වරප්‍රසාදය මට එල්ල වුණාම ඒ වරප්‍රසාදයේ පිළිබඳව ඔබතුමා අවසරය දුන්නම 29 ස්ථාවර නියෝග අනුව ඒකට දෙන්නා වූ කාල සීමාව පිළිබඳව මම ඔබතුමාව දැනුවත් කරන්නේ නැහැ. මුඛ්‍ය කාරණේ ප්‍රමුඛ කාරණේ අනිත් සියලු කාරණා බහතබලා ඒ වරප්‍රසාද ප්‍රශ්නය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාලය වෙන් කරන්න යයි කියන කාරණේ සඳහන් වෙලා තියෙන නිසා මම හිතුවා ඒ සාධාරණ කාලේ මට ඔබතුමා දෙයි කියලා. ගරු කතානායකතුමනි මේවා ඉගෙන ගත්තේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඔබතුමාලාත් රටටත් මට ඡන්ද දීපු මිනිස්සුන්ට ගෞරවයක් ඇති කරගන්න. නීති ඉගෙන ගත්තේ රීති ඉගෙන ගත්තේ. ඒ අනුව ඇසිරෙන්නේ. ඉතින් ගරු කතානායකතුමනි වරප්‍රසාදයට ඉඩ දෙන්න. මම හිතුවා සභානායකතුමනි වරප්‍රසාදයේ ප්‍රශ්නේ ගත්තම ගරු කතානායකතුමා අවසරය දුන්නම ඒකට නිශ්චිත කාලයක් වැඩියෙන් ලබා දීම ඉතින් මට දෙන්න ගරු කතානායකතුමනි. වාචික පිළිතුරු ඔබ විසින් ඉදිරිපත් කරන අද මේ සමග අමුණා ඇති වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයේ අන්තර්ගත අනු කොටස් සියල්ල ඔබ විසින් ඉදිරිපත් කරන ලබන 2023 4/7 වෙනි දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පළ කර එදින මුල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිතුරු ලබා දී ඇත. එනම් 2023 ප්‍රශ්නයේ 90 කොටස් වලින් ආවරණය වන මේ කරුණ දන්වා සිටිමි. පාර්ලිමේන්තු ස්ථාන නියෝග 26 ඔහි විද්‍යනලා ප්‍රකාරව යම් සභා වාරයකදී සම්පූර්ණයෙන්ම අසලන ප්‍රශ්නයක් ගරු කතා නායකතුමනි. ඒ කියන්නේ ස්ථානනයක 36 ඔහි සඳහන් වෙන ගරු කතානායකතුමනි සම්පූර්ණයෙන් අසන ලද ප්‍රශ්නයක් නැවත අහන්න බෑයි කියලා. එහෙනම් මේ ප්‍රශ්නේ සම්පූර්ණ අහලා නැහැයි කියන කාරණේත් මේ ප්‍රශ්නේ මම අහලම නැහැයි කියන කාරණේත් ඊට පෙර තිබිච්ච සභා වාරයක මම ඔප්පු කරගත්තා. ඒ නිසා ඔබතුමා නියෝග කරා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මන්ත්‍රීතුමාට අසාධාරණයක් වෙලා තියෙනවා කියන කාරණේ. එහෙනම් ගරු කතානායකතුමනි මම අහන්නේ මහ බැංකු බැඳුම් කර ප්‍රශ්න. මහ බැංකු බැඳුම් කර ප්‍රශ්නේ අහන්නේ අපි යහපාලන ආණ්ඩුවේ ඉඳලා ඒ යහපාලන ආණ්ඩුවේ අපිට චෝදනා ලැබිච්ච බරපතල චෝදනාව. එතකොට මම දන්න විදියට අපිට ඇඟෙන විදියට ඔබතුමා ඇතුළු ආණ්ඩුවේ බොහෝ දෙනාට මේකට උත්තර දෙන්න බෑ. එහෙනම් උත්තර දෙන්න බැරි නම් ගරු කතානායකතුමනි ඒ ප්‍රශ්නය සභාගත වීම න්‍යායපත්‍රය ඇතුල් වීම උත්තර මගහැරීම කියන කාරණය සඳහා යම්කිසි උදව්වක් මේ අභ්‍යන්තරයේ ඉන්න නිලධාරීන්ගෙන් ගන්න වෙනවයි කියන කාරණය මට හැඟෙනවා ගරු කතානායකතුමනි. ඒ අනුව මේ අනීතික ලියුමිල්ල එවවදෝ කියන කාරණයත් ඒකට සාධාරණයක් කරන්න කියන ඉල්ලීමත් මේකට පරීක්ෂණයක් කරන්න කියන ඉල්ලීමත් ගරු කතානායකතුමා හැටියට ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිලා තිබෙනවා 2023 සැප්තැම්බර් 8 වෙනි සිකුරාදා ගරු කතානායකතුමනි. එහෙනම් මේ අසාධාරණ ලක්ෂ්‍ය මම දිගින් දිගටම අසාධාරණ වෙනකොට ගරු කතානායකතුමනි එදා අවසාන වෙලාවේ මගේ දරුවාගේ පාසල ගෙනියන්න තිබුණේ මට පන්සියට ගෙනියන්න තිබුණේ. ඒ නිසා මම මුලසුනේ හිටපු මතුරු විතාන ගරු මන්ත්‍රීතුමාට ගිහිල්ලා කිව්වා මට මෙන්න මේ මානසික ප්‍රශ්නයක් තියෙනවා මට මේකට මැදිහත් වෙන්න පුළුවන්ද උදව් වෙන්න පුළුවන්ද කියලා. එතුමා මට උදව් කරපු ආකාරය එතුමා එවපු WhatsApp පණිවිඩය තුල මාසතුව තියෙනවා ගරු කතානායකතුමනි. එතුමා නීතියානුකූලව මේක කරන්න කියන අවසරය දීපු ඒ WhatsApp පණිවිඩය මම පස්සේ කියන්න ගරු කතානායකතුමනි මේ ඔක්කොම තියෙනවා මල්ලක. මගේ කිව්වොත් එහෙම කවුරු හරි කියන්න පුළුවන් ඒවලා පැමිණිල්ල දාලා තියෙනවා මේකට මම සම්බන්ධ නැහැයි කියලා. ඒ පැමිණිල්ල නිසා මම කියන්නේ නැහැ. ඒ මුලසුන මට ඒ කාරුණාකත්වයේ දරලා මට ඒ කතිකලායිස්තුවේ එතනට නම දාගන්නේ කොහොමද කියන කාරණය මට ලබා දුන්නා ගරු කතානායකතුමනි. ගායන්ත කරුණාරත්න සහකාර අපේ ගායන්ත ගුණතිලක මහත්මයාත් එක්ක සමා වෙන්න එතුමාට කියලා අපේ ලේකම්තුමා ළඟට මම ගියා. මම සාමාන්‍යයෙන් එතුමා ළඟට යන්නේ නැහැ. නමුත් මම දන්නවා මට කතාව ගන්න ඕනි මගේ දරුවට පන්තියට ගෙනියන්න බැරි වෙනවා ඒ නිසා මම එතුමාට ගිහිල්ලා ගාරුණු කිල්ලිමක් කරලා ගරු ලේකම්තුමා මට මේ අවස්ථාව දෙන්නේ කියලා එතුමා හා කිව්වා එතුමා කිව්වේ නැහැ මට මේකට කලින් කවුරු හරි ඉන්නවා එයාට පස්සේ හරි දෙනවා කොහොමනම් ගරු කතා නායකතුමනි මම දන්නවා පාර්ලිමේන්තුව නීතිය අනුව මට වඩා උඩින් කවුරු හරි ඉන්නවනේ එයාට කතාව දෙන්න ඕනේ කියලා හැබැයි මට ඒසේ නොවපු නිසා මම ආවේගශීලී වෙලා මේ පෙර කියපු කාරණා සියල්ලම මගේ සිතටම එන්නට කරගත්තා මොකද මට මගේ ප්‍රශ්න වලට උත්තර දීලා නැහැ මට විච අසාධාරණයේ පිළිබඳව හොයලා නැහැ මට අනීතික ලියුම ලියුමට ක්‍රියාත්මක වෙලා නැහැ ඒ සියලු දේ කාරණා නිසා කරු කතානායකතුමනි මම මේ ගරු සභාවේ ඔබතුමාට ඇතුළු වගකීම පැවරුම සාධාරණයේ මම හිතනවා ගරු කතානායක ඒ අනුව මට මතක නැහැ ගරු කතානායකතුමනි ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීවරයෙක් මගේ කතාවෙන් පස්සේ එතුමාගේ ඇත්තම නම අමතකයි එතුමා මම D22C22 ඉන්නේ ඒක මං හිතන්නේ කොළියට දීලා තියෙන මාදීල නිල නිවාස දැන් එතුමා ඉන්නේ වියත්පුරේ තට්ටු නිවාසයක වන්දිවිච්ච ගෙදරටත් කුලිය ගත්ත කුලියා පිටි මම නම දන්නේ නැහැ මන්ත්‍රීවරයා එතුමා තමයි කිව්වේ පෞද්ගලික නඩුවක ප්‍රශ්නයක් කියලා කරු කතා මම නඩු ගැන කතා කරේ නැහැ කරු කතා නායක ඊට පස්සේ මම කිව්වා එතුමාට ඔව් මට මෙන්න මෙහෙම නඩුවක් තිබෙනවා මෙහෙම නඩුව පිළිබඳව මෙම සැකයක් මට තිබෙනවා එක කරු කතා නායකනි බඩපතල වැරද්දක් කරනවා බරපත වැරද්දක් කරන කරු කතානායකතුමනි මේ මට පෞද්ගලිකව තියෙන චෝදනාව රලක්විච්ච කාරණයක් කරු කතානායකතුමනි මම මට අවස්ථාව දෙන කරු කතානායකතුමනි මට යහපාල ආණ්ඩුවේ ප්‍රශ්න අහපු නිසා මට පොඩි චෝදනා රැසක් එකතු කරලා නඩුවක් දානවා 2020 කරු කතානායකතුමනි වැලතර්ජනය කිරීමට වඩා රාජකාරියට බාධා කරයි කියලා ගරු කතානායකතුමනි DIG මැද්දවත්ත මහත්තයා බණ්ඩාරවල රාජකාරියකට ඇවිල්ලා තිබෙනවා ඒ රාජකාරිය තමින් දෙවිදේශරි බාධා කරලා තිබෙනවා ඒ විතරක් නෙමෙයි බැනලා තිබෙනවා එතුමාට ගහලා තිනවා කියලා චෝදනාවක් එක්ක මට නඩුවක් දැම්ම ගරු කතානායක. ඒදී මාව අත්අඩංගුවට ගැනීම සඳහා 306 මන් දන්නේ ගරු අධිකරණතුමනි ඒ වගන්තිය යටතේ මට අත්අඩංගුවට ගැනීම සහ සිරගත කිරීම සඳහා චෝදනාවේ මුල් වැදියට දැම්ම ගරු කතානායක. මම ඉති උසාවියට ගියා අපි උසාවියට ගරු කරන්න ඕනේ මම එහෙම දෙයක් කළා නැති බව මගේ හෘද සාක්ෂිය දන්නවා ඒ නිසා මම උසාවියට ගිහිල්ලා බාර වුණා ගරු කතානායකතුමනි. හැබැයි මගේ වාසනාවන්ත කම ගරු කතානායකතුමනි ඒ පැමිණිල්ලේ බී රිපෝට් එකේ ලියලා තිබුණා බැද්දවත්ත මහත්තයාගේ අම්මට බෙහෙත් ගේන්න ගියයි කියලා. අධිකරණයේ ගරු විනිසුරුකාරතුමා බැලුවා චමින්ද විජේසිරි චෝදනා කළා තියෙන චෝදනාව පිළිබඳව රාජකාරියට බාධා කිරීමක් නෙමෙයි පොලිස් කාර්යයේ කොහෙද බෙහෙත් ගේන්න යන්නේ එයා වෛද්‍යවරයෙක් නොවන නිසා ගරු කතානායකතුමනි චමින්ද විජේසිරිට අප ලැබුණා. චෝදනාව පළවෙනි චෝදනාව තමයි රාජකාරියට බාධා කිරීම ගරු කතානායකතුමනි. හැබැයි ඒ චෝදනාව බොරු චෝදනාවක් කියන කාරණේ ඔප්පු විජේසිරි චමින්දට එදා යන්න බැරුණා ගරු කතානායකතුමනි. එයාලගේ සලස්ම බිඳ වැටෙන ගරු කතානායකතුමනි. අන්න ඒ නඩුව ගරු කතානායකතුමනි එතන අජි චෝදනා ගොනු වෙනවා. ගරු අධිකරණ ඇමතිතුමනි අපි දන්න ඕනේ උසාවියක නඩු පවරන්න පුළුවන්. ඒකට මම අභියෝග කරන්නේ නැහැ. මම මේ නීතිය පිළිබඳව යම් මට්ටමක් දන්නවා ගරු අධිකරණ ඇමතිතුමනි. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මගේ නඩුව 2020 සිද්ධ වෙන්නේ ගරු කතානායකතුමනි 22/11/10 මට එනවා සමහරවිට 22/9 දිනයක අධිචෝදනා ගනු කරලා තිබෙනවායි කියන ගරු කතානායකතුමනි මාස 6ක කෙටි කාලයක දීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය කොතෙක්ද කියනවනම් මම ඇත්තටම සතුටු වෙනවා ඒ කාර්යක්ෂමතාවය තිබෙනවනම් මාස 6ක කෙටි කාලයක් තුළ මට බැන තරජිරේට අයිති ජනරාශියට එනවා මට ඒක ප්‍රශ්නයක් නැහැ ඒක ඇත්තටම උසාවියේ කළ යුතු දෙයක් හැබැයි මට තියෙන ප්‍රශ්නේ උස්සී දූෂණයකටත් මරණ නඩුවකටත් එහෙම නැත්නම් මහා මංකොලයකට කුරු නඩුවකටත් අවුරුදු 5ක 6ක කාලය ගත වේක එවැනි කාර්යක්ෂම නිලධාරීන් ඇත්තටම ඉන්න පිළිවෙදම අගය කරනවා. ඒ වගේම කවුරු කතානායකතුමනි මම කතා කරලා විනාඩි 45ක් විතර යනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ තොරතුරු ගරු අධිකරණ රාජ්‍ය ඇමතිතුමාට ලැබීම පිළිබඳවත් මම කනගාටු වෙන්නේ නැහැ. ඒ කාර්යක්ෂමභාවයේ තියෙන නිලධාරී පාර්ලිමේන්තුවත් ඉන්න බව මට හැඟුණා ගරු කතානායකතුමනි. විනාඩි 45ක් විතර යනකොට ඔබතුමා කතා කරත් මම හිතන්නේ නැහැ නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන ගොනුව මේ පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් කියන කාරණේ කරු කතා. හැබැයි මට රැගෙනවා දැනෙනවා මගේ නඩුව දන්න ඒ ලිපි ගොනු මේ පාර්ලිමේන්තුව තුලත් තිබෙන බව. ඒකයි කරු කතා නායක ඔබතුමා මට විච අසාදාන. එතුමා කියන චෝදනා ටික මේක කිව්වා. පාර දීම, වැනවැදීම, මරණ තර්ජනය කියන කාරණේ කරු. එහෙම කියන්න පුළුවන්ද කරු කතා කරන අධිකරණ ඇමතිතුමා වුණාට. හැබැයි මම මෙහෙම චෝදනාවක් කරොත් කුඩු කන්ටේනරයක් ගේන්න තාත්තා අවසරය දීලා ඒක ගෙනාවේ කියලා මට චෝදනා කරන්න පුළුවන්. මට චෝදනා කරන්න පුළුවන් කරු එමුතුන් හැබැයි ඒ චෝදනාව සාධාරණ වෙන්නේ නැහැ ඒක ඔප්පු වෙලා දඬුවමක් ලැබෙල ගන් කරු කතානායකතු නිසා බරපතල වැරද්දක් කළා තිබෙනවා ඒ චෝදනාව සියල්ල ගලලා සභාගත කිරීම නිසා මම කියන්න යන්නේ නැහැ අම්බුලාව පන්සල අල්ලගෙන ඒකෙන් සල්ලි ගන්නවා ඒකෙන් සල්ලි ගත්තයි කියලා ඒක චෝදනාව ඒවා මඩ හැබැයි ඔප්පු කරන්න ඕනි කරු කතානායකතු ඒ ඔප්පු කරන්න ඕනි ඒ ඔප්පු නොකර ඒක වැරදිකාරය බවට මේ පාර්ලිමේන්තුව තුළ පත් කිරීම පිළිබඳව මම කනගාටු වෙනවා මං කලකට වෙන කරු කතා නැහැ. ඉතින් මේ මෙන්න මේ කියන වරප්‍රසාද කඩවීම තුල විශේෂයෙන්ම ඔබතුමා මට විරුද්ධව മന്ത്രിවරු ගණනාවක් ලියුමක් දීලා තියෙනවා කියලා කියනවා. මේ ගරු ඇමතුමා එතුමා කිව්වා ප්‍රයිවට් මෝෂන් එකක් ගෙනල්ලා මගේ മന്ത്രിතුරේ අවශ්‍ය කරනවායි කියන කාරණේ. මම දන්න නීති අනුව ගරු කතා නායකතුමනි එහෙම වෙනවා නම් මේ
පාර්ලිමේන්තුවේ
එතුමා කියපු චෝදනා ටික මං කියන්න බෑ ගරු කතා නායකතුමනි. එහෙමනම් මේ පාර්ලිමේන්තුවේ කී දෙනෙක් අයින් වෙලා ඉන්න ඕනේද? මම ඒකට එකඟයි පුළුවන් නම් හැමෝම අයින් කරන්න. හැබැයි මම කනගාටු වෙනවා. එහෙම කියනකොට එහෙම නීතියක් නැහැ. මේක වැරදි කියලා හිතගන්න එකෙක් කිරිය නැහැ අපේ පැත්තේ. අනේකයි මට තියෙන බරපතල වේදනාව හැමෝම වෙනුවෙන් පෙනී සිටින හැමෝම වෙනුවෙන් කතා කරන චමින්දගේ නීතියානුකූල නොවන මම බැනවැදීම අනුමත කරන්න එපා.
හරි.
ඒක ප්‍රශ්නයක්. ඒක ඇත්තටම කාටවත් අනුමත කරන්න බැරුව ඇති. හැබැයි අනීතික නීතියානුකූල නොවන කටයුත්ත පාර්ලිමේන්තුව තුළ ඒක කරන්න එපයි කියන කවුරු හරි හිටියේ නැහැ ගරු කතානායක. ඒ වගේම මම හොරයි කිව්වා. මම හොරයි කිව්වේ ගරු කතානායකතුමනි. මම තොරතුරු දැල ගැනීම පනත අනුව මේ පාර්ලිමේන්තුවය තුළ මේ නිලධාරීන් බඳවා ගන්න කෙසේද නිලධාරීන් බඳවා ගන්න නාම ලැයිස්තු පිළිබඳව මම මාළාග තියෙනවා ගරු කතානායකතුමනි. ඒ නාම ලැයිස්තු අනුව පළවෙනියත් දෙවෙනියත් තුන්වෙනියත් හතරවෙනියත් දහවෙනියත් තෝරා නොගෙන ඊට පල්ලෑයකනේ තෝරා ගැනීම තුළ පළවෙනියට ලැබෙන්න තියෙන දේ කවුරු හරි අරගෙන තිනවා කතානායකතුමනි. ඒ අරගත්ත නිසා මම හොරයි කියලා කිව්වා ගරු කතානායකතුමනි. හොරාට හොරා නොකියම රනිල් වික්‍රමසිංහ කියන බෑ ගරු කතානායකතුමනි. මම ආමන්ත්‍රණය කරේ හොරයි කියන කාරණේ විතරයි. අයිත මම කිව්වා ගරු කතානායකතුමනි දේශපාලනයට කඩේ ගියයි කියන කාරණේ ගරු කතානායකතුමනි. මෙන්න මේ ලියවිල්ල හරහා මට යම් හැඟෙනවා තේරෙනවා දේශපාලනයට කඩේ ගියයි කියලා. ඒ අර පරුස වචනයක් පුනහරපයක් අනීතික විෂය හැසිරීමක් මම කරේ නැහැ. ඔබතුමා මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කරන්න. ඒ පරීක්ෂණය කළා මතුවටත් අනාගතයටත් මෙවැනි දෙයක් කාටවත් නොවන විදිහේ වගකීම් බලා ගන්න කියලා ඉන හොයලා බලන්න නම් කියන්න එපා ගරු කතානායකතුමනි. හොයලා බලන්න නම් කියලා කියන්න එපා. ඔබතුමා හොයලා බලපු නිසා තමයි අද මට මේ தත්ත්වය උදා වුණේ. එදා මට එහෙම හැසිරෙන්න සිද්ධ වුණේ. ඒ නිසා ඒ අසාධාරණ නැවත නොවෙන්න සාධාරණ පරීක්ෂණයක් කරලා වැරද්දක් කළා තියෙනවා නම් ඕනෑම දඬුවමක් දෙන්න. හැබැයි මේවට සම්බන්ධ වෙන මොකද අද ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෝ වෙනුවෙන් පෙනී හිටයි. හැබැයි ඔවුන් විපක්ෂයේ එනකොට අපි ආණ්ඩුවට ගිහිල්ලා අපේ ආණ්ඩුව පාවිච්චි කරලා අද වැඩියෙන්ම කතා කරන මතුරු විතාන මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ හෝ එහෙම නැත්නම් අර නීචිත දොලවත්ත මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ හෝ අපි බාධා කරනවා නම් ඒක වැරදි ගරු කතානායක නිසා මට ආසයි 8 වෙනි පාර්ලිමේන්තුව වගේ 9 වෙනි පාර්ලිමේන්තුවෙත් ප්‍රශ්නාලයි ප්‍රශ්න වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්නයක් විසඳන්න ඕනේ කියන නිසා තමයි අපි මේ පාර්ලිමේන්තුව තුළ මෙහෙම හැසිරෙන්නේ. අවසාන වශයෙන් කනගාටු වෙනවා මා වෙනුවෙන් පෙනී හිටින්න මගේ අනීතික ලියකියවිල්ල සභාගත කරනකම් අනීතික යෝජනා කරනකම් බලා හිටිය හැමෝම ඒ පිළිබඳව කලකාරී ප්‍රකාශ කිරීම මම ඉන්න ඔබ සුදු
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා එල්ල කරපු සියලුම චෝදනා ඔබතුමාට ඔප්පු කරන්න වෙනවා. ඒ වගේම අපි ඒ සියලුම කාරණා වරප්‍රසාද කමිටුවට මේ මොහොතේම යොමු කරනවා.
චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ නියෝජනය කරන පාර්ලිමේන්තුව තුළ බොහොම ක්‍රියාකාරීව කාර්යශූරව විශේෂයෙන්ම ජනතාව වෙනුවෙන් ප්‍රශ්න අහන බොහොම තදබල ලෙස අදහස් ඉදිරිපත් කරන හොඳ තරුණ මන්ත්‍රීවරේ නිසා විශේෂයෙන් මම දැක්ක දැන් කාලයක් පුරාවටම එතුමාගේ ඉදිරිපත් කරන වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නද එහෙම නැත්නම් එතුමා යම් කිසි කරුණු කාරණා ඉදිරිපත් කිරීමකදී බොහෝ අවස්ථාවලදී එතුමාට හැම අතකින්ම බාධා එනවා. ඉතින් ඒක අපි තරේ ප්‍රතික්ෂේප කරන්නට ඕන. විතක එතුමාගේ ප්‍රශ්න ලයිස්තුවේ පහළටම යනවා. මම දන්නේ මොකද්ද මේ අදෘශ්‍යමාන බලවේගය චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න පහළට දමන. ඒ වගේම එතුමාට ඇත්ත වශයෙන්ම එතුමාගේ අයිතියක් තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් කතා කරන්න. ඇත්ත වශයෙන්ම මේ සිද්ධිය සිද්ධ වෙනකොට මම සභාගර්භයේ සිටියේ නැහැ. හිටියනම් මම මේකට මැදිහත් වෙනවා. හැබැයි එකක් කියන්නට ඕන චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ අදහස් ඉදිරිපත් කිරීම බොහොම වේගවත් බොහොම තර්කානුකූලයි බොහොම ශක්ති සම්පන්නයි. හැබැයි එතුමා මේ ද්වේෂ සහගත අදහස් වලින් කටයුතු කරන පුද්ගලෙක් නෙවෙයි. එතුමා ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන පුද්ගලෙක්. හැබැයි එතුමා කියන ආකාරයට මේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළ යුතු නිලධාරියෙක් යම්කිසි ක්‍රියාදාමයක නිරත වුණා නම් ඔය කියන ආකාරයට ඒක පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. දැන් ගරු කථානායකතුමනි, ඔබතුමාම දන්නවා මන්ත්‍රීවරයෙකුගේ අයිතිය තමයි වෝට් එකක් ඉල්ලන එක. නමුත් ඒ වෝට් එක ඉල්ලන අවස්ථාව ගැන මම ඒක වෙනම කතා කරනවා. මම මොකද මගේ කාරණාව මෙතනට ගේන්නේ නැහැ. නමුත් ඒ කරුණු කාරණාත් ඔබතුමාට නිවේදනය වුණයි කියලා ඒ නිලධාරීන් කියනවා. හොඳට ඔබතුමා ඒ නිලධාරීන්ට සමන් දුන්නේ නැහැ. හැබැයි නිලධාරීන් කටයුතු කරනවා නම් යම්කිසි ආකාරයකට චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ වරප්‍රසාද කඩ කරන්න එතන බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. එහෙම වෙන්න බෑ. මේ ප්‍රශ්න කිරීම, අදහස් ඉදිරිපත් කිරීම ද්වේෂ සහගත වෙන්නට බෑ. ඒක දේශපාලනීකරණය වෙන්න බෑ. කරුණාකරලා චමින්ද විජේසිරිමත්තුමාට සාධාරණත්වය ඉෂ්ට කරන්න, එතුමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සියලු දෙනාම පෙනී සිටිනවා කියන එක මේ අවස්ථාවේ කියන්න
ගන්නවා. විපක්ෂ නායකතුමා, ඒක අපි උත්තරින් මේක නවතර කරමු.
හැටියට මට වචනයක් කියන්න ඕන. ඇත්ත වශයෙන්ම මේ සිද්ධිය, මේ සිද්ධිය වෙන අවස්ථාවේදී මමත් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. හැබැයි මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන කතා කරනකොට දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවනේ මේ රත්තරන් ගෙනාපු එක්කෙනෙක් වැරදිකාරය කියලා දඩත් ගහලා තියෙනවලේ. ඒ අය වෙනුවෙන් ගත්ත පීවර මොකද්ද කියලා බග අහන්න කැමති අධිකරණ ඇමතිවරයයි නියෝජ්‍ය ඇමතිවරයගේ. ඉතින් ඇත්ත වශයෙන්ම මෙව්වා සීමා ඉක්මවා ඉදිරියට අරගෙන නැතුව ඇත්ත වශයෙන්ම අපේ චමින්ද විජේසිරි මැතිතුමා හැමදාම උදේ ප්‍රශ්න අහන කෙනෙක්. මොකද පසුපෙළ මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන අවස්ථාව තමයි තියෙන්නේ හැමතිස්සෙම. අන්න එම නිසා එතුමාගේ ප්‍රශ්න ගැන ඔබතුමා සාවධානව සවන් දීලා සාධාරණ ඉෂ්ට කරන්න. මොකද ඔබතුමා දන්නවනේ මේ පාර්ලිමේන්තුවෙන් කට්ටිය අයින් කරන්න බෑ. මේ
හරි ඉතින් ඒක
හරි ජන රජ වී අවස්ථාවයි 78 වී අවස්ථාවේ බෑ කෙනෙක් අයින් කරන්න. මොකද ඒ කාලේ තිබ්බා සෝල්බරි ආණ්ඩු ක්‍රම විවස්ථාවේදී එදා බණ්ඩාරනායක අගමැතිතුමා මන්ත්‍රීරු 4 දෙනෙක් පාර්ලිමේන්තු යෝජනාව ගෙනල්ලා එළෙව්වා. පස්සේ ඒක නැති කෙරුවා. මේ නවීන විවස්ථාව හොඳ විවස්ථාව කියලා ජන රජ එකයි 78 වී අවස්ථාවේ ඒක නැවතුවා. ඉතින් මම ඔබතුමාට හැමදාම කියලා තියෙනවා දෙගොල්ලෝ මේක අහුවෙලා මේ දූෂිත මන්ත්‍රීවරු අධිකරණය වැරදි කරවන්න වෙන අය අයින් කරන්න අපි දෙගොල්ලෝ මේක අහුවෙලා විවස්ථා සංශෝධනය ගේමු කියලා මම ඔබතුමාට කීපතරක් කියලා
තියෙනවා. ඔව් මන්ත්‍රීතුමා, හේරත් මන්ත්‍රීතුමා,
අනායතුමනේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා මගේ නම ප්‍රකාශ කරමින් මම හිතන්නේ මේ කාර්යය සම්බන්ධයෙන් කියා සිටියා. එදා මේ පාර්ලිමේන්තුව තුර මාත් හිටියා. මම පෙනී හිටියේ මේ පාර්ලිමේන්තුව තුල විශේෂයෙන් මන්ත්‍රීවරු විදිහට අපිට ඕන අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි අර නිලධාරියෙකුට චෝදනාවක් කරපු මැතිතුමා තමයි චෝදනාව කරලා කියලා බැන්නා. මම අපි වෙණේ හිටියේ ඒ වෙනුවේ. අපි වෙණේ හිටියේ එතුමාට මෙතන අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්ද? එතුමාට එතුමාගේ නිවැරදිභාවය සම්බන්ධයෙන් මෙතන කතා කරන්න පුළුවන්ද? නැතුව වෙන කාරණා සම්බන්ධයෙන් අපි වෙණේ හිටියේ. එතකොට ඒ නිලධාරියාට එතුමාගේ නිර්වද්‍යභාවය සම්බන්ධයෙන් මෙතන කතා කරන්න බෑ. එහෙම කතා කරන්න බැරි කෙනෙක්ගේ නම සඳහන් කරමින් චෝදනා කරන එක වැරදි. අපි කතාරේ කාරණේ සම තව කාරණයක් කිව්වා. මම වියත්පුරේ හිටියා. මගේ ගේ ගිනි තිබ්බා. මගේ ගේ ගිනි තියලා මම සහ බිරිඳ සහ ළමයි 3 දෙනා හිටියේ වියත්පුරේ. මට යන්න දෙන්න තිබුණේ නැහැ අතව. එතකොට තාම ඉන්නේ වියත්පුරේ නෙමෙයි මන්තුමා, නොදන්න දෙයක් කියන්න එපා ඔයා. ආදර ඔප්පු කරන්න. මම අදටත් ඉන්නේ මාදිවෙල මට නීත්‍යානුකූලව ලබා දුන්න නිල නිවාසේ. ඒ නිල නිවාසෙ මේ කුලියට දීලා මේ එක එක අපි තමුන්නාන්සලා වගේ එහෙම අනීතික වැඩ කරලා නැහැ. එහෙනම් මේ බොරු චෝදනා කරන්න එපා. අනික් කාරණේ තමයි විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, දැන් මේ විනය ගැන කතා කරනවා. ඔය විනය ගැන කතා කරන්න මම හිතේ කතා කරනවා නම් අපි දවසක් වෙන විවාදයක් ගමු ඒකට. ඇත්තරම මේ මෙතුමා කතා කරපු කාරණේ සම්බන්ධයෙන් අපි යම් නිලධාරි අපි නිලධාරියෙක් වෙනුවෙන් පෙනී හිටියා නෙමෙයි. මෙතන අදහස් ප්‍රකාශ කරන්න බැරි. ඒ වගේම දැන් පහුගිය අර පුද්ගලික කාරණයක් සම්බන්ධව කතා අරගමු. මම ඒ කාරණේ හොයාගෙන කතා උසාවියේ එතුමා AG ඩිපාර්ට්මන්ට් එකේ ඉදදී මැදිහත් වෙච්ච කාරණා සම්බන්ධයෙන් මෙතුමා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා. එතුමාට එතුමාගේ පෞද්ගලික තරහ මත එතුමාට චෝදනා කරනවා. අපි පෙනී හිටියේ ඒ වෙනුවෙන්, තොරතුරු හොයාගත්තේ ඒ වෙනුවෙන්. ඉතින් එහෙනම් මේ ඒ නිලධාරියා නිවැරදි කිරීමේ වාක්‍ය මන්ත්‍රීවරු විසින් අපිට මෙතන
තියෙනවා. ඔබතුමා දැන් මේ විවාදයක් නේ යන්න හදන්නේ. ඔව්
කථානායකතුමනි, දැන් ඇත්තටම එතුමා කියපු කාරණේ මම කිව්ව එක ගැන මම ඇයි කියලා කිව්වනේ. අනිත් එක අර මන්ත්‍රීතුමා ඔබතුමා නොදන්න කාරණා ගොඩක් ඔබතුමා ආන් හිටියනම් මං කිව්වා ඔබතුමාටත් ඒ අසාධාරණේ වුණා නම් ඒදාට චමින්ද පෙනී හිටිනවා ඔබතුමා උගත් මන්ත්‍රීවරයෙක් හැටියට තේරුම් ගන්න ඔබතුමා අහන ප්‍රශ්නය ඔබතුමාට බාධා කරනවා නම් ඒ බාධා වීම සිද්ධ වෙන්නේ කවුරුත් හෝ මැදිහත් වීමක් මම ඒක අත්තටම වරස්පරස සමිතිය ඔතන හැබැයි කරුණා ඔබතුමා C32 ඉන්නේ නැහැ කියන කාටෙන් මම ඔප්පු කරලා පෙන්නනවා නම් ඒ වගේම 2010 විහාරේ අර කුකුල් ගොයි වලට පැනලා ඒකේ කුකුල් මසු මරාගෙන කාලා තිනවයි කියලාත් මට මේ කවුද කිව්වද ඒවා මං කියන්නේ
නැහැ ඒක චෝදනාවන්නේ
කරු මන් තිතුමා ඒ වගේ දේවල් තියෙනවා
ඒ අනවශ්‍ය අනවශ්‍ය චෝදනානේ ඔයගේ එන්නේ ඕ අයින් කරන්න ඕ බොහොම ස්තුතියි මම මේ 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 ප්‍රශ්නෙට අදාළ සියලුම තොරතුරු මේ මට ලැබිලා තියෙනවා මන්තිවරු 24 දෙනෙක්ගේ දැන්වීම ඒකත් සමගම අපේ සියලුම තොරතුරු වරප්‍රසාද කමිටුට යොමු කරන පැහැදිලි පරීක්ෂණයක් කිරීම සඳහා ඔව් දැන් ඉවරයක් නැහැ නේ ගරු මන්තිතුමා ඔව්
අපි මෙහෙමයි අපි දැන් මෙයා ඉන්නවා අපි කවුද දයාසිරි ජයසේකර මහත්තයලා ඉන්නවා මේ එක එකයි කුකුල් කොටුවර පැල කුකුල් කුකා කුකුල්ලු කාලා නැහැ ඒ ඉන්න ඔයා මෙහෙමයි ඔයා චෝදනා කරද්දී ඔයාගේ ඔයාගේ දෙන්න පුළුවන් ඔයාගේ දෙන්නත් පුළුවන් ඔයා මේ පාර්ලිමේන්තුවේ දෙන්නත් පුළුවන් ඒ ඉන්න අබුද චෝදනා කරන්න එපා තේරුණාද හැම කාරණයක්ම අනික තමයි අනික මම මාධ්‍යවල නෙමෙයි ඉන්නේ කිව්වා ඔප්පු කරලා පෙන්නන්න
ඒක වරප්‍රසාද කමිටුද ඔප්පු කරයි ඔව් අධිකරණ අපතුමා
ගරු කථානායකතුමනි ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කාරණයක් ඔබතුමාට මතු කළා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා මේකට නීතියක් සම්පාදනය වෙන්න ඕන කියලා අපි දන්නවා සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යම් යම් ප්‍රතිපාදන තිබුණා මන්ත්‍රීවරු ඒගොල්ලන්ගේ කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස් සබදියාවේ ගැටුමක් වෙන වෙලාවල්වලට ඒ වගේ මන්ත්‍රීවරුන්ගේ ධූරය අහිමි කිරීම සඳහා වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගරු කථානායකතුමනි 91 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් කරලා තිබෙනවා පාර්ලිමේන්තු පොඩ ඉන්නකෝ මේ ඉතින් ඒක තමයි ඉතින් ඔබතුමාගේ විපක්ෂයේ සංවිධායකතුමා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා අහපු ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ ඉතින් ඔබතුමා එහෙනම් කියන ප්‍රශ්න අහන්න එපයි කියලා ඉතින් මම නෙවෙයිනේ ඇහුවේ ඉතින් අහුවට උසස් උත්තර දෙන්නේ
නැහැ ඔබතුමා දෙන්න දැන් මේ අනවශ්‍ය වාදකට
යන ගරු කථානායකතුමනි ආණ්ඩුක්‍රම ඔය ඇහුවේ නැත්තම් මම නැගිටින්නේ නැහැ ගරු කථානායකතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වෙනි ව්‍යවස්ථාවේ තිබෙනවා ඒ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපයන් පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් නීති සම්පද කරන්න ඕන කියලා හැබැයි දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇවිල්ලා අපි අවුරුදු 45ක් විතර ගිහිල්ලා අපි තාම මේ නීතියක් සම්මත කරලා නැහැ ඒ නීතිය සම්මත කරලා නැති නිසා සමහර වෙලාවට ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුව දුන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේක හිතාමතාම නොකරන නිසා අධිකරණයේ තීරණය කරනවා කියලා වර්තමාන ව්‍යවස්ථාව යටතේත් සෝල්බරි ව්‍යවස්ථාවේ 13 වෙනි වගන්තිය බලංගුයි කියලා එම මන්ත්‍රී දුර අහිමි කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ. ඉතින් ඒක නිසා මේවා සැලකිල්ලට වාජනය කරලා තමයි මේ වෙනකොට අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලබාගෙන තිබෙනවා පාර්ලිමේන්ටරි ස්ටෑන්ඩඩ් බිල් එකක්. පාර්ලිමේන්තුවේ ප්‍රමිතිය පිළිබඳව කෙටුම් පතක් අපි සකස් කරලා තියෙනවා. ඒක කැබිනට් මණ්ඩලය අනුමත කරා. හැබැයි කැබිනට් මණ්ඩලය අනුමත කරේ අවසාන කෙටුම් පත නෙවෙයි. හේතුව ගරු අග්‍රාමාත්‍යතුමාට ඒක වගකීම බාර දුන්නා. මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකතුමන්ලා එකට එකතු වෙලා ඒකේ තිබෙන යම් වෙනස්කම් සංශෝධන අවශ්‍ය නම් ඒකත් එක්ක ඉදිරිපත් කරන්න ඒ පනත සම්මත කරගත්තොත් කරු කථානායකතුමනි මන්ත්‍රීවරුන්ගේ විසමාචාර ක්‍රියා මන්ත්‍රී ධූරයට නොගැලපෙන උදවිය මේක ඇතුළේ ඉන්නවා නම් ඒ උදවිය ඉවත් කරන්න පවා ඒ මගින් බලය ලැබෙනවා ඒක නිසා කරු කථානායකතුමනි පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගන්න එක නීතියට අනුව කරන්න පුළුවන් නීතියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි සියලුම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ලටත් වගකීමක් අවබෝධයක් තියෙන්නට ඕන මේ පාර්ලිමේන්තුවේ මොනවද කතා කරන්න ඕන කියලා. දැන් මේ අර ගැලරියේ ඉඳගෙන අපේ පාසල් දරුවෝ බලාගෙන ඉන්නවා. ඉතින් මේ පාර්ලිමේන්තුවේ කතා කරන හැම කෙනෙක්ම ඒ දරුවෙකුට ආදර්ශයක් වෙන්න ඕන. නමුත් එහෙම දේවල් එහෙම නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නේ. ඒක නිසා මම ඔබතුමාගෙනුත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මීට වැඩිය මේ විනය පිළිබඳව දැඩි පාලනයක් පාර්ලිමේන්තුව තුළ පවත්වාගෙන යන්න කියලා.
බොහොම ස්තුතියි. අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වාර කිවීම පළවෙනි දිනේ එරන් වික්‍රමරත්න මැතිතුමා.
කථානායකතුමනි පළවෙනිම මම සභානායකතුමාගේ නොවේ විපක්ෂ ප්‍රධාන සංවිධායකගෙන් ඉල්ලනවා ප්‍රමාද වීම නිසා එකම කතිකයකින්වත් විනාඩියක්වත් කපන්න එපා කියලා. කතානායකතුමනි, ඊයේ මුදල් ඇමිතිතුමා අපිව ඩිස්නිලන්තයේ විනෝධ චාරිකාවක ගෙන ගියා. අද
Order, please. Deputy Speaker will take the chair.
ගරුවන්තුමා,
අද අපි ඩිස්නිලන්තේ එළියේ ඉඳලා ඩිස්නිලන්තේ ඇතුළ බලන්න අපිට සිදු වෙලා තියෙන්නේ. මුදල් ඇමතිතුමා කතා කරනකොට කිව්වා පොරොන්දු දේශපාලනයෙන් රට බංකොලොත් කළා කියලා. ඒක ඇත්තක් තියෙනවා, පොරොන්දු දේශපාලනයෙන් රට බංකොලොත් කළා. නමුත් මම සඳහන් කරන්න ඕනේ මේ රට බංකොලොත් කරවේ කවුද ඒක මේ විපක්ෂයට පවරන්න එපා කියලා. රට බංකොලොත් කරපු අය ආණ්ඩුවේ තාමත් ඉන්නවා, හරිම හිනා සහගත සහිතයි. ඊයේ අයවැය කතාවෙන් පස්සේ එළියට ගිහිල්ලා කියනවා අපි මේකට සහයෝගය දෙනවද නැද්ද කියලා තාම තීරණය කරන්න ඕනේලු, අපේ වැඩ පිළිවෙල කරනවද නැද්ද කියලා. මම අහන්න කැමති මුදල් ඇමතිතුමාගෙන් කාගේ වැඩ පිළිවෙලද මේ මුදල් ඇමතිතුමා ඉදිරිපත් කළේ කියලා. ආණ්ඩුවේ නැත්තම් කාගේ වැඩ පිළිවෙලද කියන එක අපිට අහන්න සිදු වෙනවා මයි. 2015 එනකොට රටේ ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 10%ක් විතර, අපි 2019 දී ඉවත් වෙනකොට ඒක 13%කට කිට්ටු වුණා. අපි බොහොම අමාරු තීරණ ගත්තා රටේ ආදායම වැඩි කරන්න. එදා අපි බැලුවොත් උද්ධමනය 10%ට වැඩි අඩුයි. අපි පොලි අනුපාතයේ ගත්තනම් 10, 11, 12 තිබුණේ. කවුරුත් එක්ක හොඳ කිව්වේ නැහැ. රටවටේ ගියා බදු වැඩි කළා කියලා. රටවටේ ගිහිල්ලා ඡන්දය අරගෙන එකපාරින්ම සතියකින් කිසිම විශ්ලේෂණයක් නැතුව මේ මාධ්‍යට ඇවිල්ලා කතා කරපු අය උතර ඉන්නවා ඉස්සරහ පුටුවල. ඉස්සරහට ඇවිල්ලා කිව්වා අපි අද ඉඳලම බදු අඩු කරනවා කියලා. අවුරුද්දක්වත් ගියේ නැහැ රටේ ආදායම 30%කින් පල්ලෙහාට ආවා රුපියල් බිලියන 600කින් විතර රට බංකොලොත් වුණා. කවුද මේකට බග කියන්න ඕනේ? කවුද මේ රට බංකොලොත් කළේ? බංකොලොත් කරපුවා මට ඉන්නවා මෙතන සමහර, හැබැයි වග කියන්නේ වග කියව යුතු අය මෙතන නැහැ. රට බංකොලොත් කරපු අය, මේ තීරණ ගත්තේ අය, අර රට බංකොලොත් කළා. ඉතින් අද මේක විහිළුවක් නෙමෙයි. වේල 3ක් ආපු ගෙදරවල් වල වේල 2යි කන්නේ. බත් පිගානේ අද බැලුවොත් මාළු කෑල්ලක් තියා කරවල කෑල්ලක්වත් දාගන්න බැරි අමාරු තත්වයක මිනිස්සු අද ජීවත් වෙන්නේ. පෝෂණය අඩුවීම, මන්ද පෝෂණය වැඩිවීම, දරිද්‍රතා රේඛාවේ මිලියන 4ක් හිටියා 15, ඒක මිලියන 7ක් දක්වා වැඩි වෙලා තිනවා කියලා විශ්ලේෂණවල සඳහන් වෙනවා. මෙන්න අද අපිට තියෙන විශාල ගැටලුව, ප්‍රශ්නය හැමෝටම පැහැදිලි. විදුලිය විසන්ධි කරලා තියෙනවා. මේ මාසේ වෙනකොට 106කට වැඩිය පවුල්වලට විදුලිය විසන්ධි කරලා තියෙනවා. ගිය මාසේ වෙනකොට 588,000කට. අද නැති ඇති නැති පරතරය මනින්නේ රුපියල් වලින් නෙමෙයි. ඒ ඉස්සර කාලේ එහෙමයි මැව්වේ. අද ඇති නැති පරතරය මනින්නේ අධ්‍යාපනයෙන්. ඒක මනින්නේ ලයිට් එක කපපුහාම ඒ ගෙදර ඉන්නේ දරුවෙකුට අධ්‍යාපනය කියව ගන්නට බැහැ. අද 6 වෙනකොට කරුවලයි. ඊට පස්සේ ලයිට් එකක් නැත්නම් ඒ ගෙදර කම්පියුටර් එක අමතක කළත් පොතක් තිබුණත් පොතක්වත් කියව ගන්න බැරි තත්වයක් තමයි අද තියෙන්නේ ඒ නිවාසවල. එදා හර්ෂදි සිල්වා ආචාර්යතුමා ප්‍රශ්න කරනකොට මේ tax exemptions බදු නිදහස කාටද දුන්නේ කියලා ඔහුව ඒ මහජන මුදල් කොමිටුවෙන් පන්නලා දැම්මා. ඇයි ඒක කළේ? ඊයේ ඇවිල්ලා මෙතනට අපිට කියනවා මුදල් ඇමතිතුමා සහයෝගය දෙන්න, ඔක්කොමලා එකතු වෙන්න ඕනේ, එකට වැඩ කරමු කියලා මේ ලොකු කතාවක් අපිට කියනවා. නමුත් ක්‍රියාවෙන් මොනවද කළේ? පසුගිය අවුරුද්ද තුළ ක්‍රියාවෙන් මොනවද කළේ? හරිද, ඒ සභාපතිතුමාවත් පන්නල දැම්මා. මොකද්ද කරපු වරද? ප්‍රශ්න ඇහුවා, නැත්තම් සෙමිනා එකක් තිබුණා. මොන විහිළු කතාවල්ද මේ කතාවල්? පාර්ලිමේන්තුවේ බස් එක පාවිච්චි කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අරගෙන යන්න. ඔන්න එදා ඔන්න මේකට වග කියන්න ඕනේ කවුද කියලායි මම අහන්නේ. කවුද මේ වලට වග කියන්න ඕනේ? සෞඛ්‍ය සේවය කඩා වැටිලා, හරිද? මේ ඖෂධ ගැන කතා කළත් මම පුද්ගලිකව නිවසකට ගියා, අසනීපෙන් රෝගීව හිටියා, මරණාසන්නව හිටියා, ඩයාලිසිස් එකක් ගන්න බැරුව හිටියා. මට ඒක දුක හිතෙලා මම මගේ කාර්යාලෙ කෙනෙක්ට කිව්වා, අනේ රෝහලෙන් මම කියන්නම් මේක ඇවිල්ලා පානදුරේ දිස්ත්‍රික්ක රෝහලෙන් අහන්න කරුණා කරලා මේ ඩයාලිසිස් එකක් කරගන්න පුළුවන්ද කියලා. වෛද්‍යවරිය කිව්වා කියන්න මන්ත්‍රීතුමාට ඒක කරන්න පෝලිමක් තියෙනවා කියලා. මන්ත්‍රීතුමා මේ කියපු පුද්ගලයාව අපි පෝලිමේ ඉස්සරහට දැම්මොත් වෙන කාගේ හරි ජීවිතය අහිමි වෙනවා කියලා. මම ඒ වෛද්‍යවරියට මම ඇත්තටම ගෞරව කරනවා. හරි තීරණය කාට වුණත් කියන්න ඕනේ. නමුත් මොකද්ද ප්‍රතිඵලය? ප්‍රතිඵලය ඇවිල්ලා ඩයාලිසිස් එකකට ගෙවා ගන්න බැරි මිනිස්සු ඒගොල්ලන්ගේ ජීවිත අහිමි වෙනවා. මම ගියා මැද කොළඹ ඩයාලිසිස් බමයේ වකුගඩු රෝහලට ගියා. එතන හින්න හෙදි සේවකයන් කිව්වා මට, ඇහි කඳුළු තියාගෙන කිව්වේ, අපි ඩයාලිසිස් එකයි කරන්නේ දෙකක් කරන්න වෑයම් කරනවා, සමහර අයට තුනක් කරන්න ඕනේ. නමුත් අපි ඒ අයට කියනවා කරුණාකරලා එළියට ගිහිල්ලා පුද්ගලිකව එක කරගෙන එන්න. මේ දොරෙන් යනකොට අපි දන්නවා ලබන සතියේ ඒ අයව අපි දකින්නේ නැහැ. මොකද ඩයාලිසිස් එක කරගන්න ඒ අයට මුදල් නැති නිසා ඒ අය මරණයට පත් වෙනවා කියලා. එවගේම අද විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ විශාල බුද්ධි ගලණයක් තියෙනවා. හැම අංශයකින්ම වෛද්‍යවරුන් වෙන්න පුළුවන්, හෙදි සේවක සේවිකාවන් වෙන්නට පුළුවන්, ඉංජිනේරු වෙන්න පුළුවන්, ආචාර්යවරු වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්. මේ අය ඔක්කොම රට අතහැරලා යනවා, රට අතහැරලා යනවා. මම අහන්න කැමති මුදල් නැමැතිතුමාගෙන්, අපිව දිස්ත්‍රිලන්තයට අරගෙන ගියා, නමුත් 20-23 අපි අයවැය ලේඛනය බැලුවත් යෝජනා 77 69ක් ක්‍රියාත්මක වෙලා නැහැ. 69ක් ක්‍රියාත්මක වෙලා නැහැ. අපි මෙතනට අද පැමිණලා ඉන්නේ රජේ වැරදි කියන්නේ විතරක් නෙමෙයි. මොකද අපිට කිව්වා වැරදි කියන්නේ නෙමෙයි, එකතු වෙලා මේ ගමන යමු, මේක හදන්න බලමු කියලා. ආණ්ඩුව ෆේල් වෙච්ච එක කතා කරන්න විතරක් නෙමෙයි අපි ආවේ. ගෝටා ෆේල් කියන එක ඉතින් දැන් කියලා වැඩක් නැහැ, ඒක කියලා ඉවරයි. රනිල් ෆේල් කියලා කියන්න නෙමෙයි අපි ආවේ, බජට් එක ෆේල් කියලා කියන්න ආවේ. මේ බජට් එකෙන් මේක ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක අපිට අදම කියන්නට පුළුවන්. ඉදිරිය ගැන හිතලා අපිට කිව්වා යෝජනා ඉදිරිපත් කරන්න කිව්වා. අපි යෝජනාත් ඉදිරිපත් කරනවා. පුළුවන් නම් ඒ යෝජනාවල් අනුවත කරලා ඒ යෝජනාව ගේන්න ඉස්සරහට අපි ඒවට සහයෝගය දෙනවා. අපි හදන්නේ රට බේර ගන්නයි 2024 මේ බජට් එක ෆේල් වෙච්ච බජට් එක මේක බේර ගන්නයි මේ අපි ක්‍රියා කරන්නේ. අපි බැලුවොත් 2023 අපි දන්නවා ආදායම 15%කින් පහලට රුපියල් බිලියන 3.4ක් බලාපොරොත්තු වුණා, 2.8ක් පමණ ලැබෙයි කියලා තමයි ඇස්තිමේන්තු වල තියෙන්නේ. 2024 කියන ආදායම 45%කින් රුපියල් බිලියන 4.1ක් දක්වා වැඩි කරනවා කියලා කියනවා. 2023 කරන්න බැරි එක මේක සිහිනයක් නෙමෙයි නම් මම දන්නේ නැහැ මේකට මොනවා කියන්නද කියලා. මේක සිහිනයක් නෙමෙයි නම් විහිළුවක්. මේක වෙන්නේ නැහැ කියලා අපිට අදම කියන්න පුළුවන්, මේක වෙන්නේ නැහැ කියලා. පසුගිය වසර 20ේම මේ ආදායම ඉස්තමේන්තු කරපුවා ලැබිලා නැහැ. මේක 45%කින් වැඩි කරන්න පොඩි ව්‍යාපාරයක් තියෙන කෙනෙක්වත් දන්නවනේ එයාගේ තියෙන පිරිවැටුම 45%කින් වැඩි කරගන්න බෑ කියලා. මේක කරගන්න බෑ. ඒ නිසා අපි අහන්නේ ආණ්ඩුවේ මේ මොකද්ද මේ කරන සෙල්ලම කියලා. ඒ කියන්නේ බදු ආදායම විතරක් 47%කින් වැඩි වෙන්න ඕනේ. අලුත් යෝජනා ගෙනාවේ නැහැ ඊයේ අයවැය කතාවේදී. සාමාන්‍ය අයවැය කතාවකදී ආදායම යෝජනා බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ කරන්න තියෙනේ ඔක්කොම කරලා තියෙන්නේ කියලා කිව්වා. මම හිතුවා අර වැඩ කරන අයට ටැක්ස් ෆ්‍රී ස්ලැබ් එක තියෙනවනේ ඒක පොඩ්ඩක්වත් වැඩි කරයි කියලා. ටැක්ස් ෆ්‍රී ස්ලැබ් එක බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ මිනිස්සු. ටැක්ස් ෆ්‍රී ස්ලැබ් එක අර ලක්ෂයට තියෙන එක මං හිතුවා අඩුම ගානේ ලක්ෂ 1 2ක්වත් කරයි කියලා. ඒක කළෙත් නැහැ. එතකොට මොනවද මේ කරන්නේ? විශේෂ වෙළඳ භාණ්ඩයයි අගේ එකතු කිරීමේ VAT එකයි ඒ දෙක පාවිච්චි කරලා තමයි මේ හදන්නේ. මේක පියවන්න වෑයම් කරන්නේ. විශේෂ වෙළඳ භාණ්ඩය ගැන නම් කියලම වැඩක් නැහැ. අපි රජයෙන් අයින් වෙනකොට ඒකේ තිබුණේ රුපියල් 35යි කිලෝග්‍රෑම් එකකට සීනි බද්ද. ඒක රුපියල් 50ට වැඩි කළා අපි කරපු එක මදි කියලා. එක රාත්‍රියකින් එක සත 25ට ගෙනාවා. ඉතුරු කෑල්ල කියන්න ඕනේ නැහැ. මුදල් ආමාත්‍යංශයෙන් මම ඇවිල්ලා කිව්වා රුපියල් බිලියන 15.9ක් නැත්නම් 16ක් පළවෙනි මාස තුනේම අහිමි වුණා කියලා කිව්වා. මුදල් කොමිටුවට ඇවිල්ලා සඳහන් කළා. ඊට පස්සේ ඊයේ පෙරේද මොනවද කළේ? ඒක රුපියල් 725 ඉඳලා රුපියල් 50ට එකපාරින් මිහිලට ගෙනිච්චා. මම දන්නේ මොකද්ද හේතුව කියලා. මොකක් හරි හේතුවක් තියෙන්නේ නැති. ගජමිතුරු සමාගම් වලට එහෙම මොකක් හරි වාසියක් තිබුණාද දන්නේ නැහැ. ගිය පාර නම් තිබුණා. මේ පාරත් එහෙම එකක් තිබුණාද දන්නේ නැහැ. ඒක හොයලා බලන්න ඕනේ අපි. ඒක අනිවාර්යෙන්ම හොයලා බලන්න ඕනේ. හරිද? එතකොට මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දයි අගේ එකතු කළ බද්දයි මේ හිතු මතේ යහට මෙහට කර හිතනවා මේක ඒගොල්ලන්ට කරගෙන යන්න පුළුවන් කියලා.
පැහැදිලි කරගැනීමක් ඔබතුමාගේ අවශ්‍යතාවය ඇතුව මේ සැරේ අපි 725 බද්ද රුපියල් 50 කරේ රාජ්‍ය ආදායම අවශ්‍ය නිසා. හැබැයි ඒ වෙනකොට ලංකාවේ තිබුණු තොග වලට අනවශ්‍ය මිලක් ලබා ගැනීම වැළැක්වීමට ඒ කැබිනට් පත්‍රිකාවෙම අපි පැහැදිලිව මේ උපරිම සිල්ලර මිලක් නියම කිරීමට නියෝග කරා. ඒක දවසක් ඇතුළත කරා. ඒක දැන් ක්‍රියාත්මකයි. ඒ නිසා මේක පැරණියවට සමානකරන එපා කියලා මම ඉල්ලා සිටිනවා ගන්නියට
කතා.
අර ඉතින් නියෝජ්‍ය කතානායකතුමනි මේකේ තියෙන ප්‍රශ්නය මේකයිනේ. නියෝජ්‍ය කතානායකතුමනි එක එක දේවල් ඇවිල්ලා කියන්න පුළුවන්. මම අහන්නේ හරිද පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතුව මුදල් ලැබිලිතුමාට හිතූ පරිදි එක රාත්‍රියකින් පෑ 12ට ගැසට් එක ගහලා මේ වැඩි කිරීම ගැන තමයි මම මේ ප්‍රශ්න කරන්නේ. මේ ක්‍රමවේද ගැන ප්‍රශ්න කරන්නේ. එතකොට එකපාරින්ම ජනතාවට අනුමානයක් ලැබෙනවා ඇයි මේවා මෙහෙම කරන්නේ කියලා. එකපාරින්ම අනුමානයක් එනවා. අනේ මොනවද මේක කරලා තියෙන්නේ? මේකේ VAT එක වැඩි කරන වැඩේ තමයි කලේ. හරිද? එතකොට VAT එක වැඩි කරනවා. VAT එක වැඩි කරනවා හැමෝටම වදිනවා. මොකද ඕකේ ඇතුළෙන් හිතපු නැති හැමෝම මේකට දාන්න වෙනවා. ඒක දෙකක් නැහැ. බඩු මිල ඉහළ යන එක ගැන උද්දමනය ගැන කතා කරලා වැඩක් නැහැ. අපිට කියනවා IMF එකෙන් උයි රජයයි කියනවා ආසන්නව කිව්වොත් උද්දමනය 5යි 5ට වැඩි අඩුවෙන් තියෙනවා කියලා. නමුත් ඉන්ෆ්ලේෂන් ඩිෆ්ලේටර් එක තියෙන එතන නෙමෙයි 9.5ට ඉන්ෆ්ලේෂන් ඩිෆ්ලේටර් එක තියෙන්නේ. එතන උද්දමනය 5කට තිබුණොත් අනිවාර්යෙන්ම කොහොමත් රෙවනියු කන ලැබෙන්නේ නැහැ. ආදායම ලැබෙන්නේ නැහැ. ඔය හරිද? ඉතින් මම දන්නේ අර ඉන්ෆ්ලේෂන් ඩිෆ්ලේටර් එක අතර දාලා තියෙන නිසා උද්දමනය තව ඉහළට යනවා කියන එක පිළිගැනීමක් තමයි ඒකෙන්. ඇත්තටම කරලා තියෙන්නේ පිළිගැනීමක් තමයි කරලා තියෙන්නේ. මේකේ ඉන්ෆ්ලේෂන් එක ජීවන වියදම වැඩි වුණාම ලොකු ගැටලු ප්‍රශ්න තියෙනවා. අපි දන්නවා 70%කට ඉහළ ගියා. ආහාර උද්දමනය 100%ක් විතර ඉහළට ගියා. එතකොට ලොකු ගැටලු ප්‍රශ්න හැමෝටම මේකෙන් වදිනවා කියන එක තමයි මෙතන අපි සඳහන් කරන්නට ඕනේ. දැන් අපිට ඇත්තටම මොකක් කරුණු කාරණාවක් නැහැ. මේකේ මං කිව්වා වගේ සීන ලෝකේ කතාවක් තිබුණා. නමුත් ඒක විශ්ලේෂණය කරන මොකක් කරුණු කාරණාවක් නැහැ. ඉතින් අපිට කිව්වනේ යෝජනා කරන්න කියලා. අපි ඉතින් යෝජනාවල් කරනවා. ඒ යෝජනාවට එක තර්ක තියෙන්න පුළුවන්. නමුත් අපි යෝජනා කරනවා VAT එකෙන් හැමෝටම ගහනවා. ඒකයි අපිට තියෙන ගැටලුව ප්‍රශ්නය. හැමෝම එකතු කරපුවාම ඒකයි තියෙන අපිට ගැටලුව ප්‍රශ්නය. VAT එකත් එක්ක තියෙන ගැටලුව ප්‍රශ්නය ඒකයි. දැන් මම ඇහුවා මේක කාටද වදින්නේ කියලා. කියන්නේ ප්‍රධාන ආහාර වලට දාන්නේ නැහැ කිව්වා. ප්‍රධාන සෞඛ්‍යයටයි අධ්‍යාපනයට දාන්නේ නැහැ කිව්වා. අනේ කෙලින්ම දාන්නේ නැතුව වක්‍ර වෙනවනේ. මම අර කතා කළානේ අර ඩයාලිසිස් පොලිමේ ඉන්නවා, ශල්‍ය කර්ම පොලිමේ ඉන්නවා, මාස ගණන් මිනිස්සු ඉන්නවා. රෝහල් වලට ඖෂධ විතරක් නෙමෙයි ඖෂධ හැරෙන්නට යන්ත්‍ර උපකරණ ගේන්න තියෙනවා. ලොකු හිඟයක් රට හරහාම තියෙනවා. මම ඒකේ විස්තර කියන්න යන්නේ නැහැ. හුඟක් ඒවා තියෙනවා. හුඟක් විස්තර තියෙනවා. ඒවා ඔක්කොම ගෙනාපුවාම යන්ත්‍ර උපකරණ හැම එකටම VAT ගහනවා. ගහපුවාම කෙලින් එන්නේ නැති එක වක්‍රව මිනිසුන්ට වදිනවා. ඒක දෙකක් නැහැ. ඒ නිසා කියනවනේ තව යෝජනාවල් දෙන්න කියලා කියනවනේ. මම යෝජනා කරනවා. ඇයි එහෙනම්? හරිද? ප්‍රොපර්ටි ටැක්ස් එක දේපල බද්දයි ගෙනාවේ නැත්තේ කියලා මම අහනවා. ඇයි ගෙනාවේ නැත්තේ? අපි දන්නවා දේපල බද්ද හරහා මහනගර සභාවල් වලින් නගර සභාවල් 20යි 21 දී බිලියන 8ක් විතර එකතු කරගත්තා. ඒ කියන්නේ 20යි 22 දී ඊට වැඩිය වෙන්නේ යන්නේ 20යි 23 දී ඊට වැඩියත් වැඩි වෙන්න ඇති. ඒක ඇවිල්ලා දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 0.05යි. අර 0.05යි. ලෝකේ අනිත් රටවල් වල මේ 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 ප්‍රොපර්ටි ටැක්ස් එක හරිද 0.05 1% අතරේ දලදේශීය නිෂ්පාදන ප්‍රතිශතයක් හැටියට. ඒ කියන්නේ ලංකාවේ ගන්න බද්දෙන් 10% 10 ගුණයයි 20 ගුණයයි අතරේ තමයි ලෝකේ අනිත් රටවල් වල තියෙන්නේ. ලංකාවේ තියෙන්නේ 0.05 තියෙන්නේ. ඇයි මං අහනවා? ඇයි මේ වගේ දේපල බද්දක් ගෙනාවේ නැත්තේ? කරුණු කියනවා කියනවා තාක්ෂණය නැහැ කියනවා එක එකව මනින්න අරක මේක මම කියන්නේ මේ තියෙන බද්ද දෙගුණයක් කළා තියෙන එකෙන් ලැබෙනවානේ තියෙන ක්‍රමයේ තුලින්ද ඔක ඇති වෙන්නේ. ඇයි අපි මෙහෙම කතා කරන්නේ? අපි මෙහෙම කතා කරන්නේ බදු ගන්න ඕනේ ආදායම් වැඩි කරන්න ඕනේ තියෙන මිනිස්සුන්ගෙන් ගන්න ඕනේ ගෙවන්න පුළුවන් මිනිස්සුන්ගෙන් ගන්න ඕනේ ගෙවන්න බැරි බිත්තියට හේතු කරලා තියෙන මේ ජනතාවගෙන් මේව ගන්න හදන්නේ. ඒකයි අපි කියන්නේ. ඇයි එහෙනම් මේ මේක ගෙවන්න පුළුවන් මිනිස්සුන්ගෙන් ඇයි මේක ගන්නෙ නැත්තේ? මොකද ලුකු පරතරයක් තියෙනවා 10 ගුණයයි 20 ගුණයයි අතරේ ලුකු පරතරයක් තියෙනවා. මේක දෙගුණයක් කළත් එකතු කරගන්න පුළුවන් කියන එකයි කියන්නේ. ඊට පස්සේ මේ යෝජනාවන් කියන්න කිව්වේ අපි කියනවා withholding tax එක කියනවා. මේක කිව්වේ ගමම සමහර අය කියනවා එතකොට මේ වැඩි මහල්ලන්ට එහෙම ජේෂ්ඨ පුරවැසියන්ට ඒකෙන් වදිනවා කියන එක අනිවාර්යෙන්ම බදු ගහනකොට කාට හරි ගෙවන්න වෙනවා. ඒක දෙකක් නැහැ. නෑ මම මෙහෙම කියනවා හැබැයි withholding tax එක ගෙනාවොත් රැඳවීම් ගැනීමේ බද්ද ගෙනාවත් බදු නොගෙවන අයට තමයි පහර වදින්නේ. අපි බදු කොහොමද ගෙවනවා නම් අපි withholding tax එක අඩු කරන්න පුළුවන්නේ. මුළු බද්දෙන්නේ අපි ගෙවන්නේ අන්තිමට withholding tax එක අඩු කරන්න පුළුවන්. මේක බදු නොගෙවන අය තමයි මේකට හුඟක්ම ඉස්සරහට ඇවිල්ලා මේකට විරුද්ධ වෙන්නේ. මේකෙන් හරිද මේකේ අර threshold එකත් වැඩි කළා. threshold එක වැඩි කළා හරිද රුපියල් බිලියන 90ට තිබුණ එක හරිද ඒක ඒ ඒ ඒක වැඩි කළා 100කට ගෙනාවා. හරිද ඒ threshold එක හරිද ඒක 90 ඉඳලා 60කට ගෙනාවා. එතකොට අර ඔව් එතකොට 80 ඉඳලා 60ට අඩු කළා. ආ 60ට අඩු කළා. හරි හරි VAT එකේ 80 ඉඳලා 60ට අඩු කළා. අර threshold එක minimum එක social security levy එකත් 120 ඉඳලා 60ට අඩු කළා. හරිද අඩු කළා. ඉතින් මං අහන්නේ හරිද බදු ගෙවනවා නම් කිසිම වෙනසක් නැහැ. හරිද? එතකොට නොගෙවන කට්ටියට තමයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. එයාගෙන් කොහොමත් බදු අය කළ යුතුයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේක හැමෝටම බලපාන්න ඕනේ. පුද්ගලිකාංශයේ අයට කිසිම සෙතක් ලැබුණේ නැහැ. ඊයේ සිහිනලෝගලෝ ඒ කතාව ඇහුණාට දිස්ත්‍රිලන්තයට ගියාට අර එලවන්ස් එකෙන් දුන්නනේ කීයක්ද? දුන්නේත් රාජ්‍ය සේවකයන්ට පමණයි. පුද්ගලිකාංශයට දුන්නා VAT එක දුන්නා කිව්වා දිස්ත්‍රිලන්තේ ගමන ගිහිල්ලා එන්න ඊට පස්සේ ගෙවන්න. එහෙම කතාවක් කිව්වා ඇත්තටම. තේරෙනව නේද? එහෙම කතාවක් තමයි කිව්වේ. හරි. ඉතින් ඔන්න ඉතින් අපිට වෙලා තියෙන වැඩේ. දැන් මීට අමතරව හරිද? ශාමිනි කුරේ ડોક્ટર ශාමිනි කුරේ රිටයර්ඩ් ඩිරෙක්ටර් ද IMF Institute for Capacity and an eminent panel member of the present government and president at the central bank anniversary oration made several recommendations. I'm not going to read all the recommendations, but I just thought I'd pick a few. She said one of the recommendations she said on tax policy was first, pass an overarching tax law requiring tax rates to be set in a uniform, non-discretionary manner. Any deviations or exemptions from standard schedules would need to be justified through an impartial cost-benefit analysis by the Ministry of Finance that is published and presented to Parliament for approval. All corporations, foreign and domestic, including those operating in special zones such as the port city, should be subject to the internationally agreed global minimum tax rate of 15%. It is time to end Sri Lanka's misguided and irrational addiction to tax holidays. Meka kiyanne rajayata upadesa dena මේ ආචාර්ය තුමිය තමයි මේක මහ බැංකුවේදීම සඳහන් කරන්නේ. මං අහනවා කෝ කියලා අයවැය යෝජනාවල් වල ඒව ගැන හරිද? ඒව ගැන මොනවද ඇත්තටම කරන්නේ කියන එක. සාමාන්‍ය එක එක කතාවල් කිව්වා. කොහොමද ඇත්තටම කරන්නේ කියන එක. තව එකක් දෙකක් කියවන්න කැමතියි. Prioritizing large taxpayer units, staffing and empowering this unit with the skills needed to track and minimize tax evasion by the superior rich is essential. Sri Lanka is not short of the skilled accountants, auditors, IT and financial professionals that are needed, but successive governments have for years dragged their feet on this matter. Another one. Reducing opportunities for corruption by digitizing tax collections by customs, excise and the Inland Revenue Department, including by fully operationalizing the REMIS system. Tax audits should be required to be based on transparent compliance criteria. These are some of Shamini's, Kure's recommendations. I'd like to read just one other. That is, some steps to improve governance in procurement would be to, most importantly, enact a public procurement law that reflects international good practice. Move all public procurement transactions to an e-government procurement system by the end of 2024. Empower the National Procurement Commission with a clear mandate, authority and responsibilities, including oversight of unsolicited PPP proposals. And finally, increase transparency by publishing information updated every 6 months on public procurement contracts above a certain threshold, identifying those that are assigned without a competitive tendering process. ඉතින් මේව මේව සඳහන් කරන්නේ හරිද ආචාර්ය තුමිය රජයට උපදෙස් දෙන ආචාර්ය තුමිය එතුම හුඟාක් දේවල් සඳහන් කරලා තිබුණා. මම හිතුවා උපදේශකයෙක් ඉන්න කියලා උපදේශකයෝ කියන ඒවා අහලා ඒවා කතාවට විතරක් නෙමෙයි ඒවා නීතියටත් දාලා මෙතන අපිට පාර්ලිමේන්තු දැනුවත් කරයි කියලා කොයි නීතියද ගේන්නේ කවදද ගේන්නේ කියන එක. ඒක වැදගත්. කවදද ගේන්නේ එක. කාලසටහන වැදගත් ටයිම් ෂෙඩියුල් එක ඇත්තටම බොහොම වැදගත්. ඉතින් මෙතන තියෙනවා ප්‍රශ්නයක්. මේකේ තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා ආණ්ඩු කරන විමර්ශනය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ගවර්නන්ස් ඩයග්නොස්ටික් එක ගැන. සිවිල් සමාජයත් මේක කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මේක කිව්වා. දැන් ටික වෙලාවකට ඉස්සෙල්ලා කතා කරනකොට පාර්ලිමේන්තුවේ මෙතන පොඩ්ඩක් වාද විවාද වුණා. හොරකම වංචාව ගැන වාද විවාද වුණා. වාද විවාද වෙනකොට අපිට මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. මේකේ ලොකු ගැටලුව විශ්වාසයේ ප්‍රශ්නයක් තමයි මේ රටේ තියෙන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ආර්ථිකය හදන්න පුළුවන්. මේකේ දෙකක් නැහැ. අපි දන්නවා හරිද අධිකරණයකින් තීරණයක් දුන්නා යම් කිසි කෙනෙකු හරිද මිනි මරලා තිනවා කියලා අධිකරණය තීරණය දීලා තිබුණා. එතකොට අපි ඔක්කොම පත් වෙලා පාර්ලිමේන්තුවට එනවා. ආපුහම කතානායකතුමා ඒ පුද්ගලයාට දිවුරුම් දෙනවා. මම මෙතන කතා කරන්නේ එක පුද්ගලයෙක් ගැන නෙමෙයි. මම මෙතන කතාන්නේ ක්‍රමවේදී ගැනයි කතා කරන්නේ. මම මෙතන වැරදි හොයන්නේ ඇත්තටම කතානායකතුමා එක්ක තමයි මම වැරදි හොයන්නේ. කතානායකතුමා එක්ක ඇත්තටම අධිකරණ තීරණයක් තියෙනකොට මම ඒකට විස්තර කියන්නේ යන්නේ නැහැ. අධිකරණ ඇමතිතුමාත් මෙතන ඉන්නවා. මීට ඉස්සෙල්ලත් මේ වගේ සිද්ධියක් මුල් කරගෙන ශ්‍රේෂ්ඨ අධිකරණෙන් තීරණයක් දීලා තියෙනවා ඒක ගැන. ඒක නඩු තීරණය දුන්නට පස්සේ දිරුම් දෙන්න එපා. ඒක ක්ලියර් වෙනකන් ඉන්න කියලා ඒක වෙනම සාකච්ඡාවක් අපි ඒ සාකච්ඡා වේලාවක කරමු. නමුත් දුන්නා මේකේ මොනවද වෙන්නේ? පාර්ලිමේන්තුව හැල්ලු වෙන එකයි වෙන්නේ. එතකොට අල්ලස් ගත්තා කියලා අධිකරණ තීරණ දීලා තිනවා. ඒ අයත් පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නවා. කොහොමද වාඩි වෙලා ඉන්නේ? පිල් එකක් දැම්මා කියලා වාඩි වෙලා ඉන්නවා. එක්කෝ ඒ අය නිදහස් වෙලා මෙතනට එන්න ඕනේ. අල්ලස් චෝදනා ඒව ගැනත් තිනවා. නමුත් අල්ලස් ගත්තා ඒක නෙමෙයි මම කතා කරන්නේ. අල්ලස් චෝදනා ගැන. අද සඳහන් වුණා මෙතන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හොරෙන් රත්තරන් ගෙනල්ලා. ඒකත් උප්පු වෙච්ච දේවල් ගැන තමයි මම කතා කරන්නේ. මම පුද්ගලයන් ගැන නෙමෙයි මෙතන. මට පුද්ගලයන් වැදගත් නැහැ. මම කතා කරන්නේ පාර්ලිමේන්තුවේ ගරුත්වය කොහොමද අපි ආරක්ෂා කරන්නේ. අපි දැන් මුදල් ලැබීතුමාට නෙමෙයි මම ආමන්ත්‍රණය කරන්නේ, මම ආමන්ත්‍රණය කරන්නේ ජනාධිපතිතුමාට. මේක නතර කරන්න, මේක පිරිසුදු කරන්න ඔබතුමාට අවස්ථාවක් තියෙනවා. මම බලන්න ඕනෙත් නැහැ, දකුණ බලන්නත් ඕනේ නැහැ. නීතිය හදන්න අඩුපාඩුව ක්‍රියාත්මක කරන්න විපක්ෂයේ සහයෝගය ඉල්ලුවා. අපි අනිවාර්යෙන්ම විපක්ෂයේ සහයෝගය දෙනවා. මේ අධිකරණ ඇමතිතුමා ගෙනාව අල්ලස් දූෂණ පිළිබඳව ගෙනාව නීතියක් ගෙනාවා. ඒ නීතිය ගෙනාපුහම අපි මහන්සි වෙලා අන්තිමට සංශෝධන 80ක් පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තා. අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. හොරකම වංශාව නතර කරන්නත් එකතු වෙලා වැඩ කරන්න ඕනේ. අපි කියනවා ඇත්තටම කතා කරලා වැඩක් නැහැ. නීති ගේන්න, නීති රීති ගේන්න. සිවිල් සමාජය කිව්වෙත් ආණ්ඩු කර විමර්ශන වාර්තාවේ සඳහන් කරලා තියෙනකම තමයි. IMF එකේ වාර්තාවෙත් කියලා තියෙන්නේ මෙතන කියන සමහර ව්‍යාපාරවලට බදු නිදහස තිබෙනවා කියලා සඳහන් කරනවා. කිසිම විශ්ලේෂණයක් නොමැතිව, කොස් බෙනිෆිට් ඇනලිසිස් එකක් නොමැතිව මේවා දීලා තියෙනවා. අවුරුදු ගණන් වලට දීලා තියෙනවා. නමුත් අයවැය කතාවේ කිසිම සඳහනක් නැහැ. මේවා ගැන කිසිම සඳහනක් නැහැ. ඒ කියන්නේ ගජමිතුරන්ට ලාභ ලබන ක්‍රමවිධි මේවා තිබිලා තියෙන්නේ. මේක මැදපන්තියට හොඳ වුණත් VAT එකට පහර දෙන මිනිස්සුන්ට නම් මේක හොඳ නැහැ. මේකට තිත තියලා නැහැ. 2023 බජට් එකේ කළ යෝජනාවල විස්තර අපිට නැහැ. ඔන්න තියෙන ලොකුම ගැටලුව විස්තර හුඟක් නැහැ. හුඟක් දේවල් තියෙනවා විස්තර නැතුව. හරිද? මම ද අහගෙන හිටියා එකක් දෙකක් කියවුණාද? ක්ලයිමේට් චේන්ජ් යුනිවර්සිටි එක ගැන කිව්වා, සීතාවක විශ්වවිද්‍යාලය ගැන කිව්වා, කුරුණෑගල විශ්වවිද්‍යාලය ගැන කිව්වා, මැනේජ්මන්ට් ඇන්ඩ් ටෙක්නොලොජි යුනිවර්සිටි එක ගැන කිව්වා. මම බැලුවා. හැබැයි මුදලක් නම් ඒ වට වෙන් කළා නැහැ. වෙන් කළා තිනවා නම් ඇත්තටම මොකක් කරනවා නම් අනේ හතරක් කරන්න බැරුණාට එකක් කරන්න අවුරුද්දකට අවුරුදු 10කින් 10ක් තියෙන්නේ. හැබැයි ඔක්කොම අවශ්‍ය මුදල දාලා කරමුක මේක. මේ හතරක් දාගෙන මේ මොනවා මන් දන්නේ මොන බයිලා ගහනවද කියලා මෙතනට ඇවිල්ලා අධිවේගී මාර්ගය ගැන කතා කළා. අධිවේගී මාර්ගය දෙවෙනි අධිහරය ගැන ඒක ගැන කතා කළා. ඒකට මුදල් වෙන් කරලත් නැහැ. ඒකටත් වෙන් කළා නැහැ. නව ආයෝජන කලාප කතා කළා. හම්බන්තොට යාපනයේ ත්‍රිකුණාමලයේ බිංගිරිය නුවර ගැන කතා කළා. ගිය අවුරුද්දෙත් මේව ගැන කතා කළා. ආයෝජන ගැන කලාප ගැන කතා කළා. ගිය අවුරුද්දේ 20-23 අයවැයත් කතා කළා. කද්ද මේකේ තේරුම? එයි ගිය අවුරුද්දෙත් කළේ නැහැ, මේ අවුරුද්දෙත් කළේ නැහැ. අර විපක්ෂ නායකතුමා කිව්වා ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි ඔෆ් ක්ලයිමේට් චේන්ජ් එකේ ගිය අවුරුද්දේ මිලියන 100ක් වෙන් කළා කියලා. මේ අවුරුද්දේ සතයක්වත් වෙන් කරලා නැහැ. වෙනම වෙන් කළම නැහැ. හරිද? එතුමා අනිත් ඒවා ගැනත් කතා කළා. විශේෂයෙන්ම ධීවර කර්මාන්තය ගැන කතා කළා. ගිය අවුරුද්දේ 100ක් වෙන් කළා, මේ අවුරුද්දේ 200ක් වෙන් කළා. ගිය අවුරුද්දේ මොනවත් කරලා නැහැ. එතකොට වෙන හුඟක් දේවල් මේ වගේ තිබුණා. බොහොම කනගාටුයි. 20-23 තියෙන ප්‍රතිඵලය ගැන බලන්නේ නැතුව දැන් ව්‍යාපාරිකයෙක් දන්නවා අපි ඉස්සෙල්ල පසුගිය රජයේ අපි පසුගිය අපේ ව්‍යාපාරයේ දිහා බලලා තමයි ඊළඟ අවුරුද්දට වැඩපිළිවෙලක් දාලා බජට් එකක් දාලා අවශ්‍ය පුද්ගලයන් ඒගොල්ලන්ව යම්කිසි ක්‍රමයකට හැඩගස්වලා අපි ව්‍යාපාරය කරගෙන යන්නේ. මේ රටේ ආර්ථිකය, රටේ අයවැය 20-23 ගැන හරියට විශ්ලේෂණයක් නැතුව, 20-23 ගැන හරියට තොරතුරු නැතුව ආර්ථිකයකින්වත් අපිට ඔක්කොම ලබා ගන්නට බෑ. අපි මේ 20-24 ගැන කතා කරනවා. හොඳ යෝජනාවක් ගෙනාවා. හොඳ යෝජනාව ගෙනලා තියෙන්නේ අපි පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් හදන්න ඕනේ කියන එක. අපි අද දෙක පුස්සනවා එකට. අයවැය කාර්යාලයක් අවශ්‍යයි පාර්ලිමේන්තුවේ. ලෝකෙ හුඟක් රටවල් වල අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ තියෙන්න ඕනේ. අපි අද දෙකම උස්සනවා. හැබැයි කරුණාකරලා ඕක හදනකොට අපි ඕක හරියට හදමු. ස්වාධීන කාර්යාලයක් කරමු. ඔය අයවැය කාර්යාලය. ඔය අයවැය කාර්යාලය තිබුණා 20-23 ගැන. ඒ කාර්යාලයෙන් කෙලින්ම අපිට රබත්තුවක් දෙනවා. අපි බලාගෙන ඉන්න ඕනේ ආණ්ඩුව එක ලබා දෙනකන්. මොකද ආණ්ඩුවෙන් ලබනකොට සමහරට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් වෙනවනේ. චෙක් ඇන් බැලන්ස් එකක් තියෙන්න ඕනේ. ඕනේ එක ඉන්ඩිපෙන්ඩන්ට් ස්වාධීනව එක අපි ලබා ගන්නට ඕනේ. ඉතින් මේක බොහෝම අවශ්‍යයි. 20-23 අයවැය යෝජනාවලින් මුදල් ගවලින් ගත්තොත් 97% ගැනම අපිට විස්තර නැහැ. 97% ගැනම මුදල් ගැනීම. මම වැළේ යෝජනාවල් නෙමෙයි මුදල් වලින් බැලුවොත් 97%කට ඒව නැහැ. ඉතින් මෙතන මේ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා හරිද? කතාව හොඳයි. හරිද? ඒක ලස්සන්ට කියනවා යෝජනාවල් හැමුත් යෝජනාවල් කොහොමද කරන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉම්ප්ලිමෙන්ටේෂන් එක සැලසුම් කොහොමද ක්‍රියාත්මක කරන්න යන්නේ කියන ප්‍රශ්නේ තමයි මෙතන ඇත්තටම තියෙන්නේ. ඉතින් මම කියනවා යෝජනාවල් නිල්ලුවේ තුන්වෙනි යෝජනාවක් දෙනවා. තුන්වෙනි යෝජනාව ඇවිල්ලා ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් විවෘත කරන්න. ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් ඉන්ඩිපෙන්ඩන්ට් පබ්ලික් ප්‍රොසිකියුටර්ස් ඔෆිස් එකක් විවෘත කරන්න. ඇත්තටම පෙන්නනවා නම් අපි නීතිය ක්‍රියාත්මක කරන්න යනවා කියලා. යෝජනාවල් ඇහුවනේ. මෙන්න විවෘත කරන්න. ඇයි විවෘත නොකර ඉන්නේ? ඇයි මේ ක්‍රමයම මෙහෙම ගෙනියන්නේ? මේක අපි වෙනස් කරන්න ඕනේ. රටේ ජනතාවට ඇත්තටම විශ්වාසයක් නැහැ. අපි කරන දේ තුළ විශ්වාසයක් නැහැ. ඒ නිසා තමයි අපි මේවා යෝජනා කරන්න අපිට කිව්ව යෝජනා කරන්නම කියලා කිව්ව නිසා තමයි යෝජනා කරන්නේ. රාජ්‍ය සේවකයන්ට අර රුපියල් 10,000ක් වැඩි කරනවා අලවන්ස් එක. ඒකට අපි විරුද්ධ වෙන්නේ නැහැනේ. බඩු මිල එච්චර ඉහළට ගියාම අනිවාර්යයෙන්ම ඒක ලබා දෙන්න එපැයිනේ. හැබැයි ඊට වැඩිය හොඳයි ඇත්තටම අලවන්ස් එක දීමනාව දෙනවට වැඩිය පඩිය වැඩි කළා නම්. අපි ඒක කළා 2015-19 අපි පඩිය වැඩි කළා. මොකද පඩිය වැඩි කළපුවාම ඒක විශ්‍රාම වැටුපටත් බලපානවනේ පස්සේ. පඩිය වැටි වුණාම විශ්‍රාම වැටුපටත් බලපානවා. මේක විශ්‍රාම වැටුපට බලපාන්නේ නැහැ. අනික එක මේක අප්‍රේල් පළවෙනිදා ඉඳලා තමයි දෙන්නේ. දැන් ඉඳලා ජනවාරි ඉඳලාම දෙන්නේ නැහැ. අප්‍රේල් පළවෙනිදා ඉඳලාලු දෙන්නේ. මොකද දන්නේ අප්‍රේල් පළවෙනිදා ඉඳලා දෙන්නේ. මොකද හේතුවක් තියෙනවද දන්නේ. එක්කෝ සල්ලි නැහැ. හරිද? එක්කෝ ජනාධිපතිවරණයක්. ආ එහෙම වෙයිද දන්නේත් නැහැ. මොකක් හරි හේතුවක් නිසා කිට්ටු කරලා මැතිවරණයකට දුන්නාම ටිකක් අමාරු කාලෙන් තව ටිකක් ගිය දෙන් ඔහම ඊට පස්සේ අපි අර හාල් සේරු දෙක දෙනවා වගේ මම පොඩි කාලේ අහපු කතාව මේ කියන්නේ. ඒ වගේ කතාවක් තමයි ඕකත්. උද්දමනේ ඉහළට යනවා බඩු මිල ඉහළට යනවා. නමුත් හරිද? නමුත් මේක ලැබෙන්නේ නැහැ. VAT එක වක්‍රව ගහන එක තමයි ලොකුම ගැටලුව ප්‍රශ්නය වෙන්න යන්නේ. මම VAT ගැනත් යමක් කියන්නට කැමතියි. දැන් මම විරුද්ධ නැහැ, පළාත් ගැන විරුද්ධ නැහැ. නමුත් එක දෙයක් සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්න ඕනේ. ගම හදනකොට ගමට වැඩිය වැදගත් රට හදන එකයි වැදගත්. මට මතකයි මේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට අවුරුදු 10කට උඩදී මට කිව්වා හම්බන්තොටට ඇවිල්ලා බලන්න සංවර්ධනය බලන්න බලන්න. ඇයි එහෙම කිව්වේ? මම කිව්වා දාන්න එපා මුදල. ඔය දාන්න එපා ගුවන්තොට වලට මුදල් දාන්න එපා මේ වෙලාවේදී. හරිද? යටිතල පහසුකම් වලට දාන්න එපා. දන්නේ ඇයි? ණය අරගෙන යටිතල පහසුකම් වලට දැම්මොත් ණය ගෙවන්න ඕනේ අවුරුදු 5න් යටිසල පහසුකම් වල ප්‍රතිලාභය ලැබෙන අවුරුදු 25 30 35 40ක් යනවා. ඒ නිසා ඒක කරන්න එපා කියලා කිව්වේ. නෑ 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 එන්න එන්න ඇවිල්ලා බලන්න බලන්න කියලා කිව්වා. මම ගියා බලන්න. ඉතුරු කතාව කියන්න ඕනේ නැහනේ. කොහොමද කියලා තර්ජනය කියලා පිස්තෝලයක් අරගෙන ඇවිල්ලා ඒක බලන්න ගියා කියලා. ඉතින් අපි මේ ගම ගැන නෙමෙයි. අපිට අපි කාටවත් විරුද්ධ නැහැ. ඒක හම්බන්තොටද පොළොන්නරුවද හරිද? අපිට කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ ඒක ගැන. රට ගැන හිතන්න ඕනේ. හිඟුරක්කොට ගුවන්තොට පොලක් ගහනවා කිව්වේ ගමම්ම. හරිද? ඒකට හරි තිරුකුණාමලේ ප්‍රදේශය අපිට විරුද්ධ කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මේක විශ්ලේෂණය කරන්න වැඩිම ආදායම ලැබෙන්නේ යන්නේ එතනින්ද කියන එකයි මම මේ ප්‍රශ්න කරන්නේ. රිටර්න් එක ගැන මම ප්‍රශ්න කරන්නේ. රිටර්න් එක ගැන තමයි ප්‍රශ්න කරන්න ඕනේ. තැන ගැන නෙමෙයි රිටර්න් එක ගැන. නැත්තම් කොළඹ කටුනායක ගුවන්තොටුපලේ අවුරුදු 20ක ප්ලෑන් එකක් දාලා සෙකන්ඩ් රන්වේ එකක් ගහනවාද කියලා. ඔය අවුරුදු 20ක සැලැස්මක් අවුරුද්දෙන් දෙකෙන් කරන්න බෑ. ඉතින් අපි ඒ වගේ විශ්ලේෂණ කරලා තමයි මේකට යා යුත්තේ. ඉතින් අපිට කිව්වනේ යෝජනා කරන්න කියලා කිව්වනේ. මෙන්න මම කරන හතරවෙනි යෝජනාව කරනවා. මම පොඩ්ඩක් හොයලා බැලුවා අලුත් වාහන ගේම ගැන. මම හොයලා බැලුවා අලුත් වාහන. මම මේක විශේෂයෙන්ම බැලුවේ මොකද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වචනයක් කියන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පර්මිට් එකක්වත් දීලා නැහැ. පරණ වාහන තමයි අපි ඔක්කොම එලෝගෙන යන්නේ. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පර්මිට් එකක්වත් දීලා නැහැ. නමුත් 2015 වාහන වලට අපි වියදම් කළා 0.07% දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට. ඇවරේජ් එක තිබ්බලා තියෙන 0.01 දෙගුණයක්. නමුත් 2015 අපි ඒක 0.05 අඩු කළා. 2023 රුපියල් බිලියන 21ක් පමණ 0.07% වියදම් කරලා තියෙනවා. 2023 මම මේ කතා කරන්නේ මේ අවුරුද්ද ගැන. තව ඉස්සරහට යනකොට තව වියදම් කරයි. ඉතින් මං අහන ප්‍රශ්නේ ඇවිල්ලා කාටද මේ වාහන වලට වියදම් කරලා තියෙන්නේ? ඇමතිවරුන්ටද, නියෝජ්‍ය ඇමතිවරුන්ටද, ඉහළ නිලධාරීන්ටද, කාටද මේක වියදම් කරලා තියෙන්නේ? අපහසු කාලයක් තුලින් අපි යන්නේ. ඒක දෙකක් නැහැ. අපහසු කාලයක් තුලින් අපහසු කොට අපිත් බෙල්ට් එක තද කරගන්න ඕනේ. හරිද? අපි තද කරගත්ත මන්ත්‍රීවරුන්ට වාහන දුන්නේ නැහැ. නමුත් කාටද එනම් මේව දීලා තියෙන්නේ? යෝජනාවල්නේ ඇහුවේ මම කියන එක ගැන හොයලා බලලා ඒක සීමා කරන්න කියලා. ඒක සීමා කරන්න බිලියන 21ක් නම් 20යි 23 දැනට ඒක වැඩි වෙන්න පුළුවන්. බිලියන 10ක් ඕකෙන් බේරගත්තත් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? බිලියන 10කින් කොච්චර දේවල් කරගන්න පුළුවන්ද? මම පස්සේ නියෝජනාවකුත් දෙනවා. රජයේ හරිද ඇමති මණ්ඩල තියෙනවනේ, ඇමති වරු ඉන්නවනේ. අද මම කියන්න ඕනේ අද ටිකක් හොඳයි ඉස්සරට වැඩිය. මොකද රාජපක්ෂ ආණ්ඩුවක මං හිතන්නේ ඇමතිවරු 59ක් විතර හිටපු කාලයකුත් තිබුණා. එහෙම කාලයකුත් තිබුණා. ඒක ටිකක් අඩු වෙලා තියෙන්නේ. නමුත් ඒක තව අඩු කරන්න පුළුවන්. තව අඩු කරන්න පුළුවන්. අපිට ඕනේ රට හදන්නයි අපිට ඕනේ. තනතුරු නෙමෙයි රට හදන්නයි ඕනේ. රටේ ජනතාව 20යි 22 අරගලෙන් පස්සේ බලාගෙන ඉන්නවා මේ රටේ ක්‍රමවේද වෙනසක් අපි ඇත්තටම කරනවාද කියලා. අපි මේ ක්‍රමවේද වෙනස් කරන්නට ඕනේ. මේක තමයි කදිම ඉඩ ප්‍රස්තාව. ඊළඟ මැතිවරණයට ඉස්සලා මේ යෝජනාවල් ගේන්න කියලා මම කියන්නේ. අපි ඒකට ඡන්දය දෙනවා. ඒ යෝජනාවල් සීමා කරන්න, සීමා කරන්න, ආමාත්‍යංශ ගන්න සීමා කරන්න. අඩු කරගන්නට පුළුවන්, මුදල අඩු කරගන්නට පුළුවන්. නැත්තම් වෙන්නේ මේකයි, දේශපාලන පද මත උඩ තමයි ආමාත්‍යංශ ගන්න තීරණය කරන්නේ. ඒක රටට හොඳ නැහැ. අපි ඒක තීරණය කරන්න ඕනේ ආර්ථිකමය පදනම උඩ. නැත්තම් වමට බල්ලා දකුණට බලලා අරේ අපිට ඡන්දෙ දෙයිද, මෙයා අපි එකේ ඉද, අනේ අපි ඕකෙන් ගැලවෙන්න ඕනේ අපි රට හදන්න යනවා. ඔබතුමන්ලා ඒ යෝජනාව දැන් ගෙනාවොත් ඉතුරු ආණ්ඩු වලටත් ඒක බලපානවා. ඒ නිසා තමයි අපි මේ යෝජනාවල් ගැන කතා කරන්නේ. අපිට පුළුවන් එකට වැඩ කරන්න.
මන්ත්‍රීතුමා තමයි මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
මට ඇහුන්නේ නැහැ.
මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
අනේ පොඩ්ඩක් දෙන්න, තව ටිකක් දෙන්න. හරි. අනේ මට තව ටිකක් වෙලා ඕනේ කියන්නේ කරුණාකරලා. හරි, ඉතින් මේ යෝජනාව ගේන්න කියලා කියනවා. ඒ වගේම ආරක්ෂක ආමාත්‍යංශ ගැනත් වචනයක් කියන්න ඕනේ. ආරක්ෂක ආමාත්‍යංශයේ හරිද 22 බජට් එකේ 7% මුළු ආයවැයෙන් අපි වේදම් කළා. සෞඛ්‍යයට 5%, අධ්‍යාපනයට 4%, දළදේශීය නිෂ්පාදනය 1.4%. ඒක හැබැයි මම කියන්න ඕනේ සාධාරණ වෙන්න ක්‍රමයෙන් ඒක අඩු වෙලා තිනවා. ආරක්ෂක ආමාත්‍යංශයට යන වියදම අඩු වෙලා තිනවා. ඒකෙන් 60%කට වැඩිය යන්නේ පඩි නඩිවලට වගේ තමයි යන්නේ. නමුත් මේක අපි ස්වාධීනව හිතන්න ඕනේ. අපි දෙගොල්ල මේකට හිතන්න ඕනේ. සෑම පුරවැසියන් 100%කටම හරිද වැඩිම සොල්දාදුව සිටින රටවල් 10න් එකක් ලංකාව. රටවල් 200ක් ගත්තොත් අපි පළවෙනි 10 ඇතුලේ තමයි ඉන්නේ. හැම 100 දෙනෙකුටම සොල්දාදුව 1.5ක් වගේ ඉන්න රටක් ඇවිල්ලා ලංකාවේ. ඒ නිසා අපිට අපේ සොල්දාදුවන්ට හමුදාවන්ට විශාල ගෞරවයක් තියෙනවා. ඒ නිසා අපි කරන ඉල්ලීම මේකයි. යෝජනාවල් ගේන්න කිව්වේ අපි කියන්නේ ඒ දෙන මුදල පොඩ්ඩක් හරවලා ඒ සොල්දාදුවන්ට අධ්‍යාපනයේ පැත්තට හරවන්න, රැකියා පුහුණුවට හරවන්න, ඔවුන්ට අලුත් අනාගතයක් නිර්මාණය කරන්න කියලා කියන්නේ. මෙහෙම හිතලා බැලුවොත් ආර්ථික ඉස්සරහට යනකොට මේ අය කොහොමත් විශ්‍රාම ලබන්න යනවා, අඩු ආයසෙන් විශ්‍රාම ලබන්න යනවා මේ සොල්දාදුව හුඟක් අය. නමුත් අපි ජීවත් වෙන අවුරුදු 80 90 100 ජීවත් වෙනවා. ඒ අයට අනාගතයක් හදන්න ඕනේ. අපි කියන්නේ ඒක පුහුණුවට දාන්න, පුහුණුවට දාන්න. වැඩ කරන ගමන්ම සොල්දාදුවක් වෙලා ඉන්න ගමන්ම ඒක පුහුණුවට හරවන්න, ඒගොල්ලන්ගේ අනාගතය හදන්න කියලා කියන්නේ. ඒතර ක්‍රමානුකූලව සංඛ්‍යාවත් පහළට එයි. ඒ වගේම ඒකට අලුත් අනාගතයක් නිර්මාණය වෙයි. ඒකත් අපි දෙන යෝජනාවක්. ඊට පස්සේ 7 වෙනි යෝජනාව නීති විරෝධී වෙළඳ ප්‍රවාහයක් කියලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අපනයන ආයනයනය කරනකොට මුදල් පිට රටවල් වල හංගගෙන ඉන්න කතාව අපි ඔක්කොම මේ කතාව දන්නවා. එතකොට ආනයනය කරනකොට ඒක කරන්නේ VAT එක නොගවන්න, කස්ටම් ඩියුටි එක නොගවන්න තමයි යෝග කරන්නේ. ඒක තමයි. ඉතින් ඕක අපි විශ්ලේෂණ වලින් මම බැලුවා ඩොලර් මිලියන 356ක විතර ට්‍රේඩින් එකක් තියෙනවා. ඕක වෙන්න පුළුවන් සාමාන්‍ය ලෙස බැලුවොත්. ඊට වඩා ලොකු නෑ ඔය කියන ගණන්. මම විශ්වාස කරන්නේ නෑ ලොකු ගණන්. ඒ වගේම අපනයනය කරනකොටත් ඒක අඩුවෙන් ඒ මිල දාන්නේ එතකොට ලාභය අඩු වුණාම ගෙවන්න තියෙන බද්ද අඩු වෙන නිසායි. ඉතින් ඒක ගැනත් අපි යෝජනා කරනවා. රජය කිසිම සඳහනක් නැහැ මේක ගැන. මම කියන්නේ මේක කරන්න කියලා. මොකද අනිත් රටවල් වලට කරන්න පුළුවන් නැහැ. ඇයි අපිට කරන්න බැරි? අපිට කරන්න පුළුවන්. මේ විස්තර අනිත් රටවල් වලින් ලබා ගන්න පුළුවන්. මේ විස්තර කස්ටම්ස් විස්තර හුඟක් රටවල් වල තියෙනවා. ඒක අපිට ලබා ගන්න පුළුවන්. අපනයනය ගැන තිබුණා මැඩ්‍රිඩ් කන්වෙන්ෂන් එක ක්‍රියාත්මක කරන්න යනවා කියලා වෙළඳ ලකුණු ගැන මම දැක්ක එක විරිට රිසර්ච්
සමාගමේ තුමාට ලැබති කාලය අවසන් වෙනවා.
මං ඉවර කරන්න විනාඩි කීයද මට?
කාලය අවසන් වෙනවා.
නෑ විනාඩි කීයක් දුන්නද?
41යි.
ආ හරි 45ක් තියෙනවා.
45 උදේ අඩු වෙලා
නෑ 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 මම දැන් ඇහුවානේ කතාව පටන් ගන්නකොට කිව්වා ඔව් කියලා ගියේ. ඔව් කියලා ගියේ.
නෑ එතනින් ඔව්කවට ඔබතුමාලගේ ආණ්ඩු පස්සේ
සභානායකතුමා අනේ අනේ වාද කරන්නේ නැහැ සභානායකතුමා
ඔව් වාද කරන්නේ නැවන් තෝ මේ ඔරලෝසු වේලාව කරකෙන්නේ
ඔබතුමා ඔක්කොමලාට විනාඩියක්වත් කපන්නේ නැහැ කියලා සභානායකතුමා
කියනවා. කපන්නේ නැතුණට උදේ පටන් ගන්න වෙලාව පැය භාගකින් අඩු වුණා.
මම දන්නා අපි දන්නා.
ඔව් ඒ පැය භාගෙකින් වෙන තැනකින්
ඉකට වෙන්නේ. ඒක පිළිගන්නවා. හැබැයි අපි සභානායකතුමාගේ ඉල්ලීමක් කළා. සභානායකතුමා එකඟ වුණා විනාඩියක්වත් කාගෙන්වත් කපන්නේ නැහැ කියලා තමයි සභානායකතුමා මෙතනින් ගියේ. කාගෙන්වත් කපන්නේ නැහැ කියලා සභානායකතුමා කියලා ගියේ. ඒකයි මම මේක කියන්නේ.
සභානායකතුමා කපුන අතර ඔරලෝසු වේලාව 4:00 5:00 ඉවර කරන්න ඕන වෙලාව එක සමානයිනේ කරුමන්.
සභානායකතුමාට පුළුවන් එක කිව්වොත් අපි එක්කෙනා ආයි
කියනවා. නෑ තාම එහෙම යෝජනාව දික් කරන්න අවස්ථාව දීලා නැහැ.
ඒක සභානායකතුමා විරුද්ධ වෙන්නේ නැහැනේ. නෑ 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 මම කියන්නේ මගේ නෙමෙයි ඔක්කොමලාගේ.
හරි ඔබතුමා අවසන් කරන්න.
විරුද්ධ වෙන්නේ නැහැ. හරි එතකොට අපනයනය හරිද අපනයනය වැඩි කරන්න ඒක හොඳ යෝජනාවක් ගෙනලා තිබුණා. ඒක මැඩ්‍රිඩ් කන්වෙන්ෂන් එක ගැන හරිද හැම නමුත් මේකේ විශ්වාසයේ ප්‍රශ්නයක් තියෙන්නේ ජාතික කොමිෂන් සභාවල් නම් කොමිටු නම් අපි අහලා තිනවා හුඟක් පත් කරනවා මේ ජනාධිපතිවරුන්ට පාර්ලිමේන්තුවේ චිත්‍රය පත් කරලා තිනවා සමහරලාට එකම දේ අපි ඔක්කොම මේ කොමිටු වල සාකච්ඡා කරන්නේ. ඉතින් ඒක ගැන අපිට විශ්වාසයක් නැහැ. හැබැයි මෙතන අපි දන්නවා ඍජු විජෝෂ ආයෝජනය ආයෝජන මණ්ඩලය අපනයන සංවර්ධන මණ්ඩලය කාර්මික සංවර්ධන මණ්ඩලය ජාතික ව්‍යාපාර සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ කරනවා කියලා නීති රීති ගේනවා. මම අහනවා ඇමේතුමාගේ පස්සේ කතා කරනකොට කියන්නේ කවදද ගේන්නේ කියලා කියන්නේ. මොකද මේ කතාවල් අපි ඇහුවනේ වේලහැඟුත් ඇහුවා 2023 මේ කතාවල් අහලා තියෙනවා. කවදද ගේන්නේ අපි අනුමත කරනවා. ඒකයි මම මේක අහන්නේ. Doing Business Index එකේ 99% අපි හරිද? හැබැයි ගිවිසුම් බලහත්කාර කිරීමේ 164 ඕගාඩු කලේ නැත්තම් ආයෝජකයන්ට විශ්වාසයක් නැහැ. ආයෝජනය කරන්න එන්නේ නැහැ. 20-23 අයවැය කතාවේ අංක 6 පිටුව 10 වෙනදා ආයෝජනය කියනවා විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා බස්නාහිර පළාත වයඹ පළාත හම්බන්තොට ත්‍රිකුණාමල ආර්ථික කලාපෙන් ඇති කිරීමට මම යෝජනා කරනවා. මේ පරත් ඕක ඇවිල්ලා පොඩ්ඩක් වෙනස් කරලා ඔය කතාවමයි කිව්වේ. ඉතින් ආයෝජකයෝ මේව විශ්වාස කරන්නේම නැහැ. දැන් මූල්‍ය නගරය ගැන කිසිම සඳහනක් නැහැ. මං අහනවා ඇයි කියලා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට මූල්‍ය නගරය එතකොට වග කියන්නේ නැද්ද කියන ප්‍රශ්නේ තමයි මම මේ අහන්නේ. කියන්නේ නැද්ද කියලා. කාන්තාවන් සවි බල ගැන්වීම ගැන යෝජනාවල් දෙකක් ඉක්මනට දෙනවා. එකක් ඇවිල්ලා නාගද මේ මුදල් ලැබීතුමා හැබැයි මේක දෙන්නේ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුම මේකෙන් නියෝජනය වැඩි කරන්න 25% කරන්න කාන්තා නියෝජනය පාර්ලිමේන්තුවේ 2016 අපි කළා නා නගර සභාවල් වලටයි ප්‍රාදේශීය සභාවල්ටයි පාර්ලිමේන්තුව අපි ආයෝජනාව කරනවා. අපි ඒකට දෙනවා සම්මත. ඒ වගේම කැබිනට් එකේ කාන්තාවන් අඩුයි. ජනාධිපති කාන්තා සවි බල ගැන්වීම කියලා වාක්‍ය දෙක තුනක් දැම්මා. කාන්තා විෂය භාරවත් දීලා නැහැනේ කාන්තාවකට කැබිනට් එකේ. අනේ ජනාධිපතිතුමනි ඒක දෙන්නකො කාන්තාවකට.
කර්මන්තුමා දැන් මිනිත්තු
කරනවා. හරි හරි නතර කරනවා නතර කරනවා නතර කරනවා. එතකොට හරිද? ඒක නිසා මම මේක යෝජනා කරනවා මැටර්නිටි ලීව් එක මාතෘ නිවාඩු දීමනාව රුපියල් බිලියන 10ක්වත් යන්නේ නැහැ. කරුණාකරලා දෙන්න කාන්තාවන් ඕ ලෙවල් එකේ ඒ ලෙවල් එකේ විශ්වවිද්‍යාලේ ඉන්ද්‍රියම්ෙ ඉන්නවා. නමුත් රැකියාවට එන්නේ නැහැ ඒ අය. ඒ නිසා කරුණාකරලා මාතෘ නිවාඩු දීමනාව දෙන්න කියලා කියනවා. මගේ අන්තිම යෝජනාව ඇවිල්ලා හරිද? ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසි ස්වෛරියත්වය රකින්න ඕන නම් ප්‍රතිපත්ති වැදගත්. ඒ වගේම කණ්ඩායමක් වැදගත්. ඒ නිසා මැතිවරණයකට යන්න කියන යෝජනාවත් කරමින් ලබා දුන්න කාලය ගැන ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට.